ගරු අනුර කුමාර දිසානායක මැතිතුමා,
ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම මේ ඉදිරිපත් වී තිබෙන විශ්වාස භංගය පිළිබඳව අපේ පැත්තෙන් කරුණු කිහිපයක් ඉදිරිපත් කරන්න අවස්ථාව ලබා දීම පිළිබඳව ඔබතුමාට බෙහින් ස්තුතිවන්ත වෙනවා. ගරු කතානායකතුමනි, මේ විශ්වාස භංගය ඇතුලේ කවර කරුණු තිබුණත් මේක ඉතා පැහැදිලි ලෙස දේශපාලන විශ්වාස භංගයක්. දේශපාලනයක් අඩංගු වෙලා තිබෙනවා. ඒ මොකද මීට පෙරත් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට විරුද්ධව මේ පාර්ලිමේන්තුවේ විශ්වාස භංගයක් ඉදිරිපත් වුණා. ඒ විශ්වාස භංගය පාර්ලිමේන්තුවේ නිසි පරිදි සාකච්ඡාවකට බඳුන්වීමට ඉඩ නොතබා ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තු විසුරුව හැරීම නිසා ඒ විශ්වාස භංගය න්‍යාය පුස්තකෙන් ඉවත් වුණා. දැංගරු කතානායකතුමනි, එහෙමනම් නව පාර්ලිමේන්තුවේ ඒ විශ්වාස භංගයේදීත් ඉතා පැහැදිලි ලෙස මෙම බැඳුම් කර ගනුදෙනුව පිළිබඳව එක් කරුණක් ලෙස සටහන්කොට තිබුණා. එමනම් පාර්ලිමේන්තු විසුරුව හැරියට පස්සේ න්‍යාය පුස්තකෙන් ඒ විශ්වාස භංගය අයින් වුණා නම් නැවත මැතිවරණයකින් පාර්ලිමේන්තුව පත් වුණාට පසුව ඒ කරුණ පිළිබඳව විශ්වාස භංගයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් විය යුතු තිබුණා. දැන් අවුරුදු 3කට වඩා වැඩි ඒ ගනුදෙනුවේදී අවුරුදු 3කට වඩා වැඩි කාලයක් පසු වී තමයි ඒ කියන්නේ බැඳුම් කර ගනුදෙනුව පිළිබඳව යලි මේ විශ්වාස භංගය ඉදිරිපත් වී තිබෙන්නේ. එනිසා මේ විශ්වාස භංගයේ ඇතුළේ පැහැදිලි දේශපාලන අරමුණු තියෙනවා. අප මේ විශ්වාස භංගයට සහය දෙන්නේ ගරු කතානායකතුමනි, ඒ දේශපාලන අරමුණු පිළිබඳව අනවබෝධයෙන් නෙවෙයි. ඒ දේශපාලන අරමුණු පිළිබඳව, දේශපාලනය සිදුවිය හැකි චලනයන් පිළිබඳව ඉතාමත් හොඳ අවබෝධයක් සහිතවම තමයි අපි මේ විශ්වාස භංගයට සහය දෙන්නේ. මා ඒක අවධාරණය කරනන් කවරක් නිසාවත් නෙවෙයි, අපිට විටින් විට වෙන අය කතා කරමින් ගරු කතානායකතුමනි අපිට කරුණු දක්වමින් තිබෙනවා. මේ විශ්වාස භංගයට සහය දීම හරහා රාජපක්ෂ කඳවුරට යම් උත්තේජනයක් ලැබෙනවා නේද? ඒ උත්තේජනයට ජනතා විමුක්ති පෙරමුණ සහය දක්වන්නේ ඇයි කියන සාකච්ඡාවක් තිබෙනවා. අපි දන්නවා විශ්වාස භංගය ජයග්‍රහණයෙන් කෙලවර වුණොත් රාජපක්ෂ කඳවුරට යම් දේශපාලනික උත්තේජනයක් ලැබෙන බව අපි දන්නවා. ඒක නොදැනගෙන අපි මේ විශ්වාස භංගයට සහය දෙනවා නෙවෙයි. හැබැයි ඒ වගේම අපි දන්නවා රාජපක්ෂ කඳවුර උත්තේජනයක් ලබා ගැනීම තරම්මන පණක් ආරක්ෂා කරලා දුන්නේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාත් මේන ජනාධිපතිවරයාත්. එනිසා අද කාටවත් දේශපාලනික වශයෙන් ඔවුන් ගනු ලබන උත්තේජනය අපෙන් ප්‍රශ්න කරන එක සාධාරණයි. මම මේ කියන්නේ 62 ජනවරමත් එක්ක සම්බන්ධ වෙච්ච සමහර කණ්ඩායම්වල තිබෙන මතය. අපෙන් ප්‍රශ්න කරලා වැඩක් නැහැ. රාජපක්ෂ කඳවුර ලබා ගන්නා උත්තේජනය නිසා මේට සහය නොදී ඉන්න එක නේද වඩාත් යෝග්‍ය කියන යෝජනාව කරලා වැඩක් නැහැ. එම කඳවුර දේශපාලනික ජනවාරි 2015 ජනවාරි මාසයේ 8 වෙනිදා දේශපාලනික වශයෙන් යම් දුර්වලතාවයක් වුණා නම් තීරණාත්මක ලෙස දේශපාලන ලෙස පරාජයට පත් කිරීමේ අවස්ථාව මේ අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයාත් මේ ආණ්ඩුවත් අත්හැරලා තිබෙනවා. ඒ අත්හැරීම නිසා තමයි අද ඔවුන්ට උත්තේජනයක් ලබා ගැනීම සඳහා වත් මේ කරුණ ඉදිරිපත් කිරීමේ හැකියාව ලැබී තිබෙන්නේ. එනිසා ගරු කතානායකතුමනි, යලිත් රාජපක්ෂ කඳවුරේ හිසේසවීමක්, ඒට ලැබෙන උත්තේජනයක් කිසිසේත්ම මේ පාලනයන් සහ පාලකයා විසින් දුර්වල කරાવી කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. ඒ කාර්යභාරය ඔවුන්ගෙන් අවසන් වී තිබෙනවා. එනිසා රාජපක්ෂ කඳවුර පිළිබඳ භීතිකාවක් තිබෙනවනම්, ඒ රාජපක්ෂ කඳවුරට හැරෙව ප්‍රබල දේශපාලන කඳවුරක් ගොඩනගන්න පුළුවන් නම් ඒක රනිල් වික්‍රමසිංහ අතෙත් නෙවෙයි තිබෙන්නේ, ඒක මෛත්‍රීපාල සිරිසේන අතෙත් නෙවෙයි තිබෙන්නේ. ඒක හොඳින් තේරුම් ගන්න ඕනේ. ඔවුන්ගේ කාල පරිච්ඡේදය අවසන්. එනිසා අපි ඒ දේශපාලනයේ පිළිබඳව අවබෝධයකින්ම තමයි මේ විශ්වාස භංගයට අපි සහය ලබා දෙන්නේ. විශ්වාස භංගයෙන් පසුව ජයග්‍රහණයක් සිදු වුණු එහි ප්‍රතිඵල මේ රටේ සාමාන්‍ය ජනතාවගේ ජන ජීවිතයත් එක්ක කිසිදු සම්බන්ධයක් නොවන ප්‍රතිඵල. ඕනෑ එක්සත් ජාතික පක්ෂම අග්‍රාමාත්‍යවරේ කරා මේ තිබුණු විදියට ආණ්ඩුව ගෙනියන්න පුළුවන්. එහෙම නැත්නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අග්‍රාමාත්‍යවරේ පත් කරගෙන එළියේ ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමේ සහය ලබා ගනිමින් ආණ්ඩුවක් ගෙනියන්න පුළුවන්. කවර වර්ගයේ ආණ්ඩුවක් හැදුනත් මේ රටේ පතුලේ ජනතාව මුහුණ දී තිබෙන ගැටලු වලට විසඳුම් නොලැබෙන බව අපි දන්නවා. එනිසා මේ විශ්වාස භංගයෙන් ගොවි ජනතාව දීවර ජනතාව රැකියා විරහිත තරුණය අපේ රටේ ව්‍යාපාරික ව්‍යාපාරික කණ්ඩායම් තමන්ගේ ආර්ථිකයේ කරවට ගිලී තිබෙන එකට කිසිදු පිළිතුරක් නොවන බවත් අපි දන්නවා. දැනගෙනම තමයි අපි මේකට සහාය ලබා දෙන්නේ. ඇයි මෙහි මේ විශ්වාසභංගයේ ගත්ත විශ්වාසභංගයේ පිළිබඳ විතරක් ගත්තොත් ගරු කථානායකතුමනි මේකේ ප්‍රධාන කරුණු දෙකක් සටහන් වී තිබෙනවා. එකක් තමයි බැඳුම් කර කොමිෂන් සභාව හරහා ඉදිරිපත් වූ එළිදරව් වූ කරුණු කෝප් සභාව හරහා එළිදරව් වූ කරුණු ඒ වගේම පසුගිය කාලේ පුරාම බැඳුම් කරේ පිළිබඳ විමර්ශනයෙන් හිදී සාකච්ඡා වෙමින් තිබෙන කරුණු හරහා මේ වංචාවට අග්‍රාමාත්‍යවරයාගේ තිබෙන සම්බන්ධයත් ඒ නිසා ඔහු කෙරෙහි තිබෙන විශ්වාසය බිඳවැට්ටී තිබෙනවායි කියන යෝජනාව ඒක සාධාරණ යෝජනාවක් ඒකේ හරය ගත්තොත් බැඳුම් කරේ කියන එක පසකින් තැබුවොත් මේ වංචාවට දූෂණයට එරෙහිවීමක් මේ විශ්වාස භංගය ඇතුලේ තිබෙනවා වංචාවට දූෂණයට එරෙහිවීම දෙක දෙවනි කරුණකරු කථානායකතුමනි ඉතා පැහැදිලි ලෙස පෙන්눔 කරලා තිබෙනවා ඊළඟ කරුණ හැටියට ගත්තොත් නුවර නුවර ඇතිවෙච්ච සිදුවීම් වලදී නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍ය ධූරයේ දරමින් සිටි කාලය තුල මහනුවර දිස්ත්‍රික්කය තුල ඇති වූ නොසන්සුන්කාරී තත්වය සමනය කිරීම සඳහා නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා හැටියට රනිල් වික්‍රමසිංහ මහත්මයා අසමත් වීම. එතන මේ කරුණු දෙක. එකක් හොරකම දෙක ජාතිවාදී. එතන මේ විශ්වාස භංගයේ පදනම වෙලා තිබෙන්නේ මේ හොරකමට රෙහිවීමත් මේ ජාතිවාදයට රෙහිවීමත්. කරුණු දෙක ගත්තොත් ඉතාම සාධනීය කරුණු දෙකක්. හැබැයි අස්සම් කරලා තියෙන පිරිස දිහා බැලුවොත් හොරකමේ කප්පිත්තක්. ඒකත් අපි දන්නවා. ජාතිවාදයේ කරවට ගිලුණු මජර දේශපාලකයි. ඒකත් අපි දන්නවා. ඒ තමයි අස්සම් කරලා තිබෙන්නේ. හොරකමේ කප්පිත්තන් අස්සම් කරලා තිබෙනවා. ජාතිවාදයේ කරවට ගිලිච්ච අය අස්සම් කරලා තිබෙනවා මේ විශ්වාස භංගෙට. හැබැයි ඔවුන් විසින්ම මේ බැඳුම් කර හොරකමට එරෙහිව බැඳුම් කර හොරකමට එරෙහිව එකන හොරකමට එරෙහිව මේ විශ්වාස භංගේ කරුණක් තිබෙනවා ජාතිවාදයට එරෙහිව මේ විශ්වාස භංගේ කරුණක් තිබෙනවා ඒ නිසා විශ්වාස භංගේ වෙනම ගත්තොත් මෙහි තිබෙන කරුණ වලට අපි පක්ෂපාතී හැබැයි දැන් මොකද්ද වෙලා තිබෙන්නේ මේ ජාතිවාදී ඔව් නුවර සිදුවීමට පමණක් නෙවෙයි අග්‍රාමාත්‍යවරයාට එරෙහිව මේ විශ්වාස භංගේ ඇතුළත් වී යුතු කරුණු හැටියට නුවර සිදුවීමට පමණක් නෙවෙයි නුවර සිදුවීම සමනය කිරීම සඳහා නීතිය සාමය පිළිබඳ අමාත්‍යවරයා කටයුතු කිරීමට අසමත් වීම පිළිබඳ පමණක් නෙවෙයි විශ්වාස භංගයේ ජාතිවාදී පැත්තෙන් ආයුතු වන්නේ ජාතිවාදී පැත්තෙන් විශ්වාස භංගයේ ආයුතු වන්නේ ජාතිවාදී මතයන් ප්‍රවණතාවයන් වර්ධනය වීමට ඉඩකඩ හදා නිදැල්ලේ මේ අග්‍රාමාත්‍යවරයාත් මේ ජනාධිපතිවරයාත් කටයුතු කරා එම කටයුතු කරේ නැද්ද ගින්තොටදී අම්පාරේදී කුරුණෑගල ප්‍රදේශයේදී මේ ආදි ප්‍රදේශ වලද ක්‍රමානුකූල වර්ධනය වීම අප ජාතිවාදී නිදල්ලේ වර්ධනය වීම සඳහා තම උන්වහන්සේලා ඉඩකඩ සකස් කළ දුන්නා. ඒ නිසා සියලු ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමින් ජාතික සමගිය දිශාවට රටේ දේශපාලන හසුරුවන වෙනුවට ජාතිය සමගිය ආරක්ෂා වෙනුවෙන් පෙනී සිටන වෙනුවට ජාතිවාදයේ නිදල්ලේ වර්ධනය වීම සඳහා තම උන්වහන්සේලා ඉඩකඩ සකස් කළ දුන්නා. ඒ නිසා නුවර සිදුවීම පමණක් නොවේ නුවර සිදුවීම පමණක් නොවේ ඒ දක්වා ගමන් කරපු ජාතිවාදයේ වර්ධනය වීම සඳහා නිදැල්ලේ ඉඩකඩ හදා දීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයාට එරෙහිව මේ විශ්වාස භංගේ කරුණ ඇතුළත් වී තිබුණා නුවර සිදුවීම ගත්තත් ගරු කථානායකතුමනි මං ගාව තිබෙනවා මම සතුටු වෙනවා මේගොල්ලෝ මේක මේ කරුණ විශ්වාස භංගේට දාපු එක හැබැයි කවුද මේකේ සම්බන්ධ කරුවා මා ගාව තියෙනවා පොලිස් වාර්තාව මහනුවර ප්‍රදේශයේ ඇති වූ නොසන්සුන් තත්වයට අදාළව අත්අඩංගුවට ගනු ලැබූ ප්‍රාදේශ සභා මන්ත්‍රීන් පිළිබඳව කවුද දැන් අත්අඩංගුවට අරගෙන තිබෙන්නේ? ඒකනේ තමයි සැකකරුගේ නම තැන්නේ ගෙදර ගාමිණී රාජපක්ෂ. මේ කවුද? පොට්ටුවේ මන්ත්‍රී. මොකද චෝදනාව? ඒ මොහොතේ ගැටුම් වලට සම්බන්ධ වීම. ඒ පිළිබඳ අත්අඩංගුවට අරගෙන තිබෙනවා. ඒ විතරක් නෙමෙයි කුමාර මොහොට්ටිලාගේ සමන්ත පෙරේරා. එයත් පොට්ටුවේ මන්ත්‍රී. එයත් මේ නුවර ජාතිවාදී ගැටුම් ඇවිලීම සඳහා දායක වෙච්ච බවට අත්අඩංගුවට අරගෙන තිබෙනවා. ඒ විතරක් නෙවෙයි 2018 3/6 වෙනි දින රාත්‍රී මැණිකින්න මුස්ලිම් පල්ලියට ගිනි තැමීමට අදාළව මැණිකින්න පොලිසිය ස්ථානයේ නිලධාරීන් විසින් එම අවස්ථාවේදීම ශ්‍රී ලංකා පොදු ජන එක්සත් පෙරමුණේ ප්‍රාදේශ සභා මන්ත්‍රීව කරන ගාමිණි රාජපක්ෂ කලින් කිව්වේ හඳුනාගෙන තිබෙනවා. ඊළඟ 2018 තුනයි පස්වන දින දිගණ නගරයේ මුස්ලිම් පල්ලිය සහ වෙළඳසල් වලට ගින්නෙන් හා ගල්මුල්ලාදීන් පහරදී අලාභාන කිරීමට අදාළ පහත් සඳහන් පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශන කරයි. කවුද? ශ්‍රී ලංකා පොදු ජන එක්සත් පෙරමුණේ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු කන අරලිය හෝටලයේ සමන්ත. ඒතර එය සම්බන්ධයි. ඊළඟ පල්ලකලේ පොලිස් වසමේ නතරම් පොත ප්‍රදේශයේ වෙළඳසල්කට ගිනි තබා අලාභාන කිරීමට අදාළව ශ්‍රී ලංකා පොදු ජන එක්සත් පෙරමුණේ ප්‍රාදේශ සභාවට තරඟ කළ දීප්තිය නාය අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශන පවත්වයි. ඊළඟ දිගණ නගරයේ පූජනීය ස්ථානවලට සහ වෙළඳසල් වලට අලාභාන කිරීමට අදාළව මේ පූජනීය ස්ථාන කියලා කියන පල්ලි මුස්ලිම් දේවස්ථාන අදාළව පොලිසිය භාරයටගෙන තිබෙන CCTV දර්ශන අනුව ශ්‍රී ලංකා පොදු ජන එක්සත් පෙරමුණේ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු මන්ත්‍රී හිමිවරුන් දෙදෙනක් දිනමක් වන නමදනගල පන්සලේ පියරතන හාමුදුරුව සහ ගොඩබුන්න පන්සලේ හාමුදුරුව මන්ත්‍රී හාමුදුරුව දෙන්නත් අත්අඩංගුවට ගැනීම නියමිතව තිබෙනවා. ඒතර දැන් මොකද වෙලා තිබෙන්නේ? ජාතිවාදයේ පිළිබඳව චෝදනාවක් මේ ආණ්ඩුවට තිබෙනවා. ජාතිවාදයේ නිදැල්ලේ වර්ධනය වෙන්න ඉඩ දුන්නා. ජාතිවාදී සිදුවීම් ඇති කරන්න ඉඩ දුන්නා. ඒ ඉඩවීම් ඉඩදීමින් අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා 2015 ජනවාරි මාසයේ 8 වෙනිදාට ජනවරමට මුළුමනින්ම පිටුපා හිටගෙන තිබෙනවා. ඒ නිසා මේ විශ්වාස භංගයට නුවර සිදුවීම් සමනය කිරීමට අසමත් වීම පමණක් නෙවෙයි ජාතිවාදයේ නිදැල්ලේ වර්ධනය වීම සඳහා ඉඩකඩ ලබා දීමත් ඇතුළත් විය යුතු තිබුණා. ඒ විතරක් නෙවෙයි. තමුන්නාසේලා මේ 2015 ජනවාරි මාසයේ 8 වෙනිදා ජනවරම මුළුමනින්ම අමතක කොට ඊට පිටුපා තමයි තමුන්නාසලා දිගින් දිගටම කටයුතු කරමින් තිබුණේ. ඒ අතර ගොවි ජනතාවගේ ප්‍රශ්නේ උංග විශාල නියගයකට මුහුණ දීලා තිබුණා. ඒ නියග නිසා කන්න 3-4කට වඩා වැඩි ප්‍රමාණයක් පාළු වුණා. හැබැයි කන්න 3-4ක් පාළු වෙමින් තිබෙනකොට අග්‍රාමාත්‍යවරයා වාහන දෙකක් ගෙන කෝට් මිලියන 60ක් දීලා සමන් මිලියන 600ක් දීලා කෝටි 60ක් දීලා ගොවි ජනතාව තමන්ගේ ජීවිතය පවත්වාගෙන යාම පිළිබඳ ගැටලුවකට මුහුණ දී තිබේදී අග්‍රාමාත්‍යවරයා ලක්ෂ 5,97ක් දීලා වාහන ගේනවනේ. ආණ්ඩුව තීන්දුවක් ගත්තා මාස 4ක් ඒ ගොවි ජනතාවට රුපියල් 1000 ගානේ මාස පතා දෙනවා කියලා 10000 ගානේ. හැබැයි එක මාසයක් 8500ක් දුන්නා. ඒකනුත් 10000නුත් 1500ක් අපගෙන ඉතුරු මාස 3ටම දුන්නේ නේ. ඒ වුණාට පෝරසානාධාර කප්පාදු කරා. මිලදී ගන්නලද වීතෝක ඉතමත් කුණු කොල්ලෙට වී මෝලක්වත් නැති අයට කතරගම බස්නායක නිලමේට කුමාරගේට වී මෝලක්වත් නැති කෙනෙකුට වීටික වික්කා. සහල් මිල විශාල ලෙස ඉහළ දැම්මා. සහල් පාලනය කිරීම සඳහා තිබුණ වීතෝක විකුණලා දැම්මා පෞද්ගලික මෝල් හිමියන් අතට. ඒ නිසා තමුන්නාන්සේලාගෙන් අග්‍රාමාත්‍යවරයාට විශ්වාස භංගයක් ජනාධිපතිවරයාට විශ්වාස භංගයක් ආයුතුව තිබෙනවා මේ රටේ ගොවි ජනතාවගේ මතක තබා ගන්න. තමුන්නාන්සේලාගට ගොවි ජනතාවගේ විශ්වාස භංගයක් එල්ල විය යුතු තිබෙනවා. එයි පෝරසානාධාරය කප්පාදු කරමින් ජනතාව විශාල ලෙස පීඩාවට පත් කරමින් වීතක විකුණා දමමින් වී මෝලක්වත් නැති කෙනෙකුට වීතක විකුණා දමමින් ගොවි ජනතාවට බෙදන්නගෙන ආපු හරක් තමගේ හිත මිත්‍රාදීන්ට බෙදමින් තමුන්නාන්සේලා මේ රටේ මහජනයාගේ ධනය තමුන්නාන්සේලාට අවශ්‍ය විදිහට කටයුතු කරා. එය පාලනය කරගන්න අසමත් වීම පිළිබඳව විශ්වාසය අහිමිවීමක් අග්‍රාමාත්‍යවරයාට තිබෙනවා. එයත් මේ විශ්වාස භංගයට ඇතුළත් වී තිබුණා. ඒ වගේම සාමාන්‍ය ජනතාවගේ අත්‍යවශ්‍යයි රටක සාමකාමි තත්ත්වයක් නිර්මාණය වීමේදී නීතිය හා විධානය ආධිපත්‍යය. හැබැයි තමුන්නාන්සේලා සාමකාමි රාජ්‍යයක් නිර්මාණය කරන වෙනුවට ක්‍රමානුකූලව පොලිසිය තමන්ට ඕන විදිහට හසුරුවමින් අත්අඩංගුවට ගැනීම මඟ වාරා ගනිමින් තමන්ට අවශ්‍ය වෙන අය අත්අඩංගුවට ගන්න අනෙක් අය නිදහස් කරන නීතිය විධානය ආධිපත්‍ය බිඳ වැටුණු අපරාධකාරී රාජ්‍යයක් ගොඩනැගින් ආව. පාතාලය වර්ධනයට පටන් ගත්තා. මැතිවරණ ව්‍යාපාරවල මැදකොළඹ මැතිවරණ ව්‍යාපාරයට ප්‍රධාන පාතාල කණ්ඩායම තමුන්නාසලා මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධ කරගත්තා. මම නෙවෙයි තමුන්නාසලගේ ඇමති මනෝ ගණේෂන් මන්ත්‍රීවරයා කිව්වා. ඔහුට වැඩිපුර ආරක්ෂාවක් ඉල්ලුවා. කාගෙන්ද මේ? කාගෙන්ද ආරක්ෂාව ඉල්ලුවේ? ආරක්ෂාව ඉල්ලුවේ මේ රටේ ආණ්ඩු භාර අමාත්‍යවරේ. පාතාලේ මෙහෙමමින්
ඔහු ඝාතනය කරන්න ඉන්නවයි කියලා ආණ්ඩු අමාත්‍යවරයෙක් කියනවා. ත්‍රේ ආණ්ඩු අමාත්‍යවරුන්ගෙත් ඒ කියන්නේ මනෝ ගණේෂ අමාත්‍යවරයාට එවෙත් එසේ කියන සිදු වී තිබෙනවා නම් තමුන්වහන්සේලා මේ රටේ නීතිය හා සාමය ස්ථාපිත කරන්න අසමත් වී තිබෙනවා. ඒ නිසා අග්‍ර අමාත්‍යවරයාට එරෙහිව විශ්වාස භංගයක් ආ යුතුව තිබෙනවා. ඇයි ඒකට ජනාධිපතිවරයා තියෙන මම යකට පස්සේ කියන්න. හරිද? එයා මේකේ එයා කිසිසේත්ම මේකේ සුද්ධවන්තෙක් නෙවෙයි. දැන් කිසිසේත්ම සුද්ධවන්තෙක් නෙවෙයි. එයා මේකේ මේ හරි හරියට එයාත් මේකට වක් කියන්න ඕනකම තිබුණා ජනාධිපතිවරයා හැටියට. ඒ විතරක් ප්‍රධාන වශයෙන් ජනවාරි මාසේ 8 වෙනිදා මේ බලාපොරොත්තුවක් තිබුණා මොකද්ද? වංචාව නතර කිරීම සහ වංචනික යන දඬුවම් දීම. ඒක ප්‍රධාන සටන් පාඩ බවට පත් වී තිබුණා. හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ දේශපාලන උපක්‍රම බවට පත් වී තිබුණේ මොකද්ද? එයාගේ දේශපාලන උපක්‍රම වුණා මාමගේ දේශපාලනේ. එයා ගොඩාක් අග්‍ර අමාත්‍යවරයා පාඩම් කරලා තිබෙන්නේ JR ගේ අත්දැකීම්. JR ජයවර්ධන අවුරුදු 17ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විපක්ෂ තිබ්බේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙදලා අනුරපිල, මෛත්‍රීපිල, චන්ද්‍රිකා විදේපිල මේ আদি පිල් බෙදලා තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවුරුදු 17ක් තිබ්බේ. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයා අපේක්ෂා කරා ඔහුගේ දිගු කාලන බලය තහවුරු කර ගැනීම සඳහා වැදගත්ම දේ තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෙදීම කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිකම් බෙදන්න බෑ. ඕනෑම දේශපාලන ව්‍යාපාරයක් බෙදවිය හැකි වන්නේ බල කේන්ද්‍ර දෙකක් තිබ්බොත්. එක බල කේන්ද්‍රයක් නිශ්චිත වශයෙන් තිබුණා මොකද්ද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෙ හැටියට මෛත්‍රීපාල සිරිසේන මහත්තයත් ජනාධිපතිවරයා හැටියට මෛත්‍රීපාල සිරිසේන මහත්මයා අතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක බල කේන්ද්‍රයක් තිබෙනවා. හැබැයි පක්ෂයක් තනි බල කේන්ද්‍රකින් පක්ෂය බෙදන්න බෑ. තනි බල කේන්ද්‍රයක් තියෙන හැම තැනකම පක්ෂය එකට සමගි වෙනවා. හැබැයි බල කේන්ද්‍ර දෙකක් ඕන. අනිත් බල කේන්ද්‍ර කොහෙන්ද හදන්න ඕන? අනිත් බල කේන්ද්‍ර හදන්න ඕන රාජපක්ෂ පවුලෙන්. ඒ නිසා රාජපක්ෂ පවුලෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තව බල කේන්ද්‍රයක් හැදුවා. ඒ දැනුවත්ව ඒ බල කේන්ද්‍රය ආරක්ෂා කරන්න අග්‍ර අමාත්‍යවරයා දැනුවත්ව මැදිහත්වන මොකක් වෙනුවෙන්ද? ඔව් හිතුවා මාමාගේ උපක්‍රමයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෙදා හැරීම තමයි බෙදීම තමයි තමන්ගේ දිගු කාලන දේශපාලන ප්‍රවත්ම කියලා. ඒ වෙනුවෙන් මේ පැත්තේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කේන්ද්‍ර කරගත්තු බල කේන්ද්‍රයක් තියෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඊට ප්‍රතිපක්ෂව රාජපක්ෂලා කේන්ද්‍ර කරගත්තු බල කේන්ද්‍රයක් හදන්න අග්‍ර අමාත්‍යවරයා උදව් කරා. උදව් කරා. ඒ උදව්වේ ප්‍රතිඵල මොකක්ද? ජනවාරි මාසේ 8 වෙනිදා රාජපක්ෂ කඳවුර යම් ප්‍රමාණයකට දේශපාලනික වශයෙන් පරාජයට පත් වී තිබුණා නම් එය මුළුමනින්ම දේශපාලනික වශයෙන් අහු වෙනස් කිරීම සඳහා ජනවරමට පිටුපෑවා. පිටුපාල මොකද කරේ? ඉතා පැහැදිලි ලෙස මෙම වංචනිකයන් ආරක්ෂා කරන්න මැදිහත් වුණා. ඒ පිළිබඳව විශ්වාස භංගයක් අග්‍ර අමාත්‍යවරයාට තිබෙනවා. මා එකින් එක ඔබට කියන්න. විශේෂයෙන්ම මම අහන්න කැමති දූෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලේ ඇයි විසිරු හැරි? ඇයි විසිරු ඇයි නතර කරේ? දූෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලේ අපේ රට පැමිණිලි විශාල ප්‍රමාණයක් ගොනු කරා. අද FCID එකේ යන පැමිණිලි වල විශාල ප්‍රමාණයක් එම කමිටු හරහා ඉදිරිපත් වුණු ලේඛන විස්තර උනිතාමත් කැප කිරීමෙන් වැඩ කටයුතු කරමින් තිබුණා. හැබැයි අග්‍ර අමාත්‍යවරයා ඒ කමිටු විසිරු හැරියා. ඒ කමිටු විසිරු හරින්න ප්‍රධාන සාධක බවට පත් වුණේ ඒ කමිටුව සහ පොලිස් පාර අමාත්‍යවරයා ඇති වෙච්ච ඇතු ගැටුමක්. මේක ඇත්ත කතාව. වෙන මොකවත් නෙවෙයි. පොලිස් පාර අමාත්‍යවරයා. එතකොට මොකද අග්‍ර අමාත්‍යවරයාට වැදගත් වුණේ? අග්‍ර අමාත්‍යවරයාට වැදගත් වුණේ ජනවාරි මාසයේ 8 වෙනිදා ජනවරමට අනුව දූෂිතයන්ට දඬුවම් දීම නෙවෙයි. අග්‍ර අමාත්‍යවරයාට වැදගත් වුණේ සාගල් රත්නායක පොලිස් අමාත්‍යවරයාගේ පැත්ත ගැනීම. ඒ නිසා අද තමුන්වහන්සේලා මේ පාර්ලිමේන්තුවට කියලා නැහැ දූෂණ මර්ධන කමිටු ලේකම් කාර්යාලේ විසිරු හැරියයි කියලා. ඒක මේ පාර්ලිමේන්තුව දැනගන්න ඕන. ඊළඟ තමුන්වහන්සේලා දිල්රුක්ෂි ඩයස් අයින් කරා. අලස් කොමිසම අධ්‍යක්ෂ ජනරාල්තුමිය ඇය ලංකාවේ පළවෙනි වතාවට ආරක්ෂක ලේකම්වරයා හිටපු හමුදාපතිවරු තුදෙනත් නාවික හමුදාපතිවරු තුදෙනත් අවන්ගාඩ් චූදිතයන් හැටියට අධිකරණේ නඩුවක් පැවරුවා. පළවෙනි වතාවට අපේ රටේ හිටපු නාවික හමුදාපතිවරු තුදෙනත් ආරක්ෂක ලේකම්වරයාත් ඒ නඩුවේ චූදිතයන් බවට පත් වුණා. දැන් මොකද ආණ්ඩුවක් හැටියට කළ යුතු තිබුණේ? ඇය ආරක්ෂා කොට ඇයට බලතල ලබා දෙමින් පරීක්ෂණ මෙහෙවීම තමයි අග්‍ර අමාත්‍යවරයාගේ කාර්යභාරය බවට පත් වුණේ. හැබැයි ඒ වෙනුවට මොකද වුනේ? එයා අයින් කරන්න මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ දායකත්වය අපි දන්නවා. හැබැයි අග්‍ර අමාත්‍යවරයා හැටියට ආරක්ෂා කරගෙන ඉන්නේ මොකද කරේ? අපි අහන්න ඉතරයි. මේ පාර්ලිමේන්තුව අපි විටින් විට ප්‍රශ්න කරා. ඒ අංක වරක්වත් නෙවෙයි අග්‍රාමාත්‍යවරයා නියෝජනය කරන පන්තිය බලවත් සහ ධනවත් අයට දිල්රුක්සි ඩයස් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා. තමුන්වහන්සලා එතනින් ඒක නතර කරා. ඒ විතරක් නෙවෙයි මා ගාව තිබෙනවා. මම දැනගන්න කැමති විශේෂයෙන්ම දැන් මේ දැන් ලොකු පොඩි පොඩි නඩුවක් තමයි මේ වීරකැටිය ව්‍යාපෘතිය. දැන් මේක පොඩි නඩුවක් හැටියට තමයි අර්ථකථනය කරමින් තිබෙන්නේ. මම දන්නේ නෑ පොඩි නඩු ලොකු නඩු කියලා විභාග කරන නීතියක් අපේ රටේ නේ. අපේ රටේ වරද නම් වරද. එනිසා තමයි රුපියල් 200ක් පගාව ගත්ත පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් කරන්නේ. සේවාවෙන් නිරපා හරින්නේ. හැබැයි දැන් ඉතා පැහැදිලි ලෙස මේ වීරකැටේ ව්‍යාපෘතිය වියදම් පිළිබඳව මේ මොකද විගණන දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කරපු විගණන වාර්තාව. විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් ඉදිරිපත් කළ වාර්තාව ඉතා පැහැදිලි ලෙස මේකේ නාවික හමුදාව හරහා වියදම් කරලද එකන 1617ක වියදමක් පිළිබඳව ඊට පස්සේ තව 1068ක වියදමක් පිළිබඳව තව 1092ක වියදමක් පිළිබඳව තව 1026ක වියදමක් පිළිබඳව විදුලිපාන් සමීකරණය වෙන 1053ක වියදමක් පිළිබඳව අදාළ ව්‍යාපෘතිය හතරස් කළුගල් 15000ක් ඒකට 1041ක් පිළිබඳව 1100000කට අදාළ ගනුදෙනුව මේ ගනුදෙනුව පිළිබඳව පරීක්ෂණ කරා. මේ ගනුදෙනුව පිළිබඳව පරීක්ෂණ කරලා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසේ මේ පරීක්ෂණ පිළිබඳව අවසන් ගනුදෙනු පරීක්ෂණ කරලා පිට ඒ ලිපිගණු ගණනාවක් නීතිපති පාර්ලිමේන්තුවට ඇරියා. නීතිපති පාර්ලිමේන්තුවේ නියෝගයක් මාගාව තියෙනවා. නියෝගය උදාර කරුණාතිලක රජයේ අධිනීතිඥ නීතිපතිවරයා වෙනුවට උපු ලිපිය. මොකද මේ ලිපිය කියන්නේ? ඒ 95 නම් සඳහන් පුද්ගලයන් කුමන්ත්‍රණ කිරීමේ පදනම් මත ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ සංවර්ධන කිරීමේ සංස්ථාවට රුපියල් 1485ක මුදලක් සම්බන්ධයෙන් සාපරාධ විශ්වාස කඩ කිරීමේ වරද සිදු කිරීම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 113A 110 102 388 වගන්ති සමග කිවිය යුතු ඒ අනුව මේ අය අත්අඩංගුවටගෙන අධිකරණ ඉදිරිපත් කරන්න කියලා වාර්තා කරා. කවුද? නන්දසේන ගෝඨාභය රාජපක්ෂ, ලියනාරච්චික ප්‍රසාද්, හර්ෂාන්ත සිල්වා, ගමඇතිරාල්ලාගේ භද්‍රා උදුලාවති, සුදම්මික කේවින්ද ආටිගල, සමන් කුමාර අබ්‍රහම් ගලප්පත්ති, මාරුක්කු දේවගේ මහින්ද සාලිය, මදුරප්පරම ආරච්චිලගේ ශ්‍රීමති මල්ලිකා කුමාරි සේනාධීර මේකල අත්අඩංගුවට අරගෙන අධිකරණ ඉදිරිපත් කරන්න කියලා නීතිපති පාර්ලිමේන්තුවේ තව කොහෙන්ද එන්න ඕනකම තිබෙන්නේ. මේ විශේෂයෙන්ම මේ 2017 1/16 මේ සමාවෙන්න 2017 මේ ලිපි ආවා. දැන් තමුන්වහන්සේ අත්අඩංගුවට ගත්තා. ඇයි තමුන්වහන්සේලගේ ඔළුවේ ඉන්නවද අගමැතිවරයා? මම දැනගන්න කැමතියි. නීතියට යටත් නොවන අය නීතියට උඩින් ඉන්න අය ඉන්නවද තමුන්වහන්සේලගේ ඔළුවේ? මේ නීතියට උඩින් ඉන්න අයනේ කොහ අත්අඩංගුවට ගත්තද? ඒ නිසා පරීක්ෂණ නිලධාරීන් නීතිපති දෙපාර්තමේන්තුව නිසි පරිදි මෙහෙවා තිබෙන අයත් අත්අඩංගුවට ගැනීමට මේ අග්‍රාමාත්‍යවරයා අසමත් වී තිබෙනවා. ඒ නිසා මේ අග්‍රාමාත්‍යවරයාගේ විශ්වාසය භංග වෙන්න ඕන. තවත් මොකටද විශ්වාස කරන්නේ? මේ විශ්වාස භංගය ගෙනා යුතු වන්නේ කවුද? ජනවාරි මාසේ 8 2015 ජනවරම දෙන ලද 62 ලක්ෂක ජනතාව තමයි මේ විශ්වාස භංගය අදගෙන එන්න ඕන. මේ ජනාධිපතිවරයාටත් මේ අග්‍රාමාත්‍යවරයාටත් විරුද්ධ. එයි ඒ මුළුමනින්ම පිටපාලා මේ වංචනිකයන් ආරක්ෂා කරන්න කටයුතු කරා. ඒ විතරක් නෙවෙයි තමුනාසලා දන්නෝ ඉතා සුප්‍රසිද්ධ දුරකථන ඇමතුම. මම දැනගන්න කැමතියි අපි දිගින් දිගටම මේ දුරකථන ඇමතුම ගැන ඇහුවා. මේ දුරකථන ඇමතුමේ ඉතා පැහැදිලි ලෙස දෙවුන්දර බස්නායක නිලමේගේ ව්‍යාපෘතිය ඒක ඉතා පැහැදිලිව පැමිණිලි සහිතව තිබුණ මොකද්ද? ඛනිජවැලි සංස්ථාවේ පුල්මුඩේ ඒ ඛනිජවැලි සංස්ථාවේ 1400ක මුදල හම්බන්තොට වෙරළ උද්‍යානයක් හදන්න දෙනවා දෙවුන්දර බස්නායක නිලමේ ඩිසාන් ගුණසේකර. මේ පිළිබඳව පරීක්ෂණය කරා. මේ පිළිබඳව අත්අඩංගුවට ගන්න නියමිතව තිබුණා. අත්අඩංගුවට ගන්න කට උත්තර ගන්න දවසේ තමයි පොලිස් සමිතේ සාගල් රත්නායකට කතා කරන්නේ පොලිස් මතිවරයාට. කතා කරලා කියනවා නිමල නිලමේ බලා ගන්න ෆයිල් එක බේරා ගන්න. පොලිස්පති කියනවා බය වෙන්න එපා මම බේරා ගන්නම් කියලා. දැන් තමුණාසලා මහා දවල් වන්තරිකයන් බේරා ගන්න මැදිහත් වුණා. මාධ්‍යවල ගියා. නිලමෙත්තක කරපු කතා මේ මේ පොලිස් ප්‍රතිවරයත් එක්ක පොලිස් සමිතිවරය කරපු කතා ඉතින් ඒ පොලිස් සමිතිවරය ආරක්ෂා කරන්නේ නැද්ද මේ අගමැතිවරයා ඒ පොලිස් සමිතිවරය වෙන මේ අගමැතිවරයා පෙනී හිටියේ නැද්ද එනිසා අපි තමුන් ආසට ඉතා වගකීමෙන් කියන්නේ මේ වංචා දූෂණය මර්ධනය කිරීම සඳහා නිලධාරී තමගේ රැකියාව තමගේ ජීවිතේ තමගේ පවුල් අනතුරට දාලා මෙහෙම් කරද්දී දේශපාලකයන් හෙට තමුන් ආසල මොකද කරේ ඔවුන් ආරක්ෂා කරා නිලමෙල ආරක්ෂා කරා ඒ විතරක් නෙවෙයි මම තමුන් ආසගෙන් දැනගන්න කැමති ඊළඟ විශේෂයෙන්ම සිරිලිය ගිනුම් පිළිමල වාර්තාව සමස්ත වාර්තාව තිබෙනවා මේ මුදල් වියහෙදම් පෙද්දි විදිය මේ මුදල් වලට බලපෑම් කරලා තියෙන ආකාරය ඒවා ආපු ආකාරය මම දැනගන්න කැමති කොතනද පරීක්ෂණ කෙලවර උනේ කොතනද කෙලවර උනේ කෙලවර උනේ කොතනින්ද ජනාධිපති ආර්යාවක් අධිකරණයට ගෙන යාම හරිය නෑලු රටට අප්සෙට්ලු ජනාධිපති ආර්යාවන්ට හොරකම් කරන එක රටට හොඳයි හැබැයි හොරු අල්ලන එක ලංකාවේ හිටපු පළවෙනි කාන්තාව නීතිය හමුවට කැඳවීම රටට අපකීර්තිය. එහෙම නැත්නම් උනාසලා කැබිනට් මණ්ඩලය කතා කරලා මේක අයින් කරේ. මතකද රාජසේන තැමුතුමාට? ඔබතුමා හිටියේ නැති වෙදී දාන්න. ඕ කැබිනට් මණ්ඩලය කතා කරලා තමයි පළමු කාන්තාවට නඩු දාන්න ඕනේ කියලා තීන්දු ගත්තේ. එදා ඔබතුමා ඉඳලා නැහැ. ෂුවර් එකටම. ආ තීන්දුවක් ගත්තේ නැහැ. හැබැයි ඒ ඔහොම තමයි තීන්දු. හරිද? කතා කරා කැබිනට් මණ්ඩලේ. මම දන්නවා කතා කරපු බව. හරිද? දැන් තමුන් උනාසලා මොකද්ද වුණුනේ? අග්‍රාමාත්‍යවරයාට වුණා තමන්ගේ දේශපාලන උපාය මාර්ගය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෙදීම තමයි තමන්ගේ දේශපාලන පැවැත්ම කියලා හිතුවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෙදන්න නම් කඳවුරු දෙකක් තියෙන්න ඕන කිව්වා. එකක් රාජපක්ෂ කේන්ද්‍ර කරගත්තු කඳවුරක් අනිතක මෛත්‍රී කේන්ද්‍ර කරගත්තු කඳවුරක්. එනිසා රාජපක්ෂලාගේ දේශපාලනේ නිදැල්ලේ වර්ධනය වෙන්න වංචනිකයන් ආරක්ෂා කරමින් වංචනිකයන්ට දඬුවම් ලබා නොදෙමින් වංචනිකයන්ට ආරක්ෂාව ලබා දෙමින් තමුන් අසලා මේ හිව්වා. මම නැවතත් අහන්න කැමතියි. ගාමිණී විසින් රත්න මොකද්ද වුනේ? ගාමිණී සෙන්නත මොකද්ද වුනේ? එහෙම නඩු තියෙනවද අපේ රටවල? එහෙම නීතියක් තියෙනවද අපේ රටේ? ගාමිණී සෙනරත් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙම තිබැද්දි ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා කියනවා අපි අහවල් දවසේ අවිලා අධිකරණයට බාර දෙනවා කියලා. ඉතින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා කියනවා අපේ මෙයා අහවල් දවසේ අවිලා ගාමිණී සෙනරත් අධිකරණයට බාර දෙනවා. අධිකරණයට බාර දෙන පොලිස් ආවේ කොහෙන්ද කියලා බැලුවද? මම ඉතාවක කීමෙන් කියන්නේ ගාමිණී සෙනරත් හිටියේ හැංගිලා දෙනියයි. ඒක ඇත්ත කතාව. ඔව් එමුතුමා පිළිගන්න රාජ සෙනරත් එමුතුමා. ඉතින් දෙනියයි තමයි හැංගිලා හිටියේ. දෙනියාය තමයි පොලිස් සමති අන්න තුන් වෙලටම කන්න දීලා ද ආරක්ෂා කරලා තියෙනවා. ඉතින් තමුන්වන්සලා කියන්නේ මේ නීතිපති පාර්ලිමේන්තු නිලධාරීන් FCID එක නිලධාරීන් ඉතාමත් තමන්ගේ ජීවිත අවදානමට ලක් කරමින් මේ වංචනිකයන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් කරනකොට වංචනිකයන් අත්අඩංගුවට ගන්න බාර එමති තුන් වෙලම ෆ්‍රයිඩ් රයිස් කන්න දීදි චූදිතේ තියාගන්න ඕන ගෙදර මේ අග්‍රාමාත්‍යවරු විශ්වාස කරන්න කියලා අපිට කියන්නේ තමුන්වන්සලා කියන්නේ විශ්වාසය බංග වෙලා නැද්ද? විශ්වාසය බංග වෙලා තිබෙනවා. එනිසා මේ වංචනිකයන් ආරක්ෂා කිරීම පිළිබඳව මේ වංචනිකයන්ට නිසි පරිදි ඉදිරියට පරීක්ෂණ පවත්වාගෙන යාම සඳහා අවශ්‍යන දායකත්වය සහ මැදිහත්වීම ලබා නොදී එවෙනුවට ඒවා අඩාල කිරීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයාට විශ්වාසය පළුදු වී තිබෙනවා. ඒ කාගේවත් නෙවෙයි ජනවාරි මාසයේ 8 වෙනිදා 2015 අවුරුද්දේ ජන ඡන්ද ලබා දුන් ජනතාවගේ විශ්වාසය පළුදු වෙලා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි ඊළඟ තමුන්වන්සලා දන්නවා මේ අලුත් 19 වෙනි සංශෝධනය අනුව මේ 19 වෙනි සංශෝධනය අනුව දැනුම් දෙන්න ඕනකම තිබෙන්නේ අග්‍රාමාත්‍යවරයා විසින් තමයි අගමැතිවරයා විසින් තමයි ඇමති මණ්ඩලය යෝජනා කරන්න ඕන. අගමැතිවරයා විසින් තමයි අමාත්‍ය මණ්ඩල නම් යෝජනා කරන්නේ. එතකොට ජනාධිපතිවරයා විසින් තමයි විෂයන් බෙදන්නේ. ඔකනේ 19. දැන් මම අහන අග්‍රාමාත්‍යවරයා යෝජනා කරපු නම් මොනවද? අග්‍රාමාත්‍යවරයා රනිල් වික්‍රමසිංහතුමා මොනවද යෝජනා කරපු නම්? දූෂණයන්ට හවුල් වූ අයගේ නම් යෝජනා කරා. ඉතින් ජනවරමට පිටුපෑවනේ මම කියන්නම් එකින් එක. සුසිල් ප්‍රේමජයන්ත ඛනිජ සම්පත් ඇමති ලෙස කටයුතු කරද්දී සිංගප්පූරු සමාගමක් වෙනුවෙන් තෙල් මිලදී ගැනීමේ තෙල් නැව් 7කින් රුපියල් මිලියන 137ක මූල්‍ය අවභාවිතාව පිළිබඳ විමර්ශනයක් FCID එක මගින් සිදු කළ අතර ඒදී ඇමතිවරයා ඊට වගකී යුතු බවත් මේ ප්‍රසම්පාදනයන්ට ඔහු මැදිහත් වී තිබෙන බවත් පරීක්ෂණ වලදී දරුව වී තිබෙනවා. මම අහන මොකද උනේ කියලාද? දෙමෙතරන අපි අහන්න. මොකද තිබුණ නීතිය? සාමාන්‍යයෙන් අපේ රට තෙල් මිලදී ගැනීම තිබුණ ගිවිසුම තමයි තෙල් නැව පටවන දිනේ ඒ වටා දින පහක ඇවරේජ් එක තමයි මිල තීරණය කරන්නේ. ඒක තමයි ගිවිසුම ඉස්සර තිබුණු. සැප්තැම්බර් මා අර්ජුන ඇමතුමා දන්නවා ඇති. සැප්තැම්බර් මා 5 පටවනවා නම් තුන දෙක තුන හතර පහ හය කියන දින පහේ තමයි ඇවරේජ් එකෙන් තමයි තෙල් මිල ගන්න. හැබැයි මොකද්ද සුසිල් මේවයන්ට කහපු කිසුම තෙල් නැව පටව තෙල් සංස්ථාවේ බානතෙක් මාස කහමාරකට ආසන්න කාලයක් තියෙනවා. ඒ කාලය ඇතුළත ඕනෑම දින පහ තෝරගන්න පුළුවන් සමාගමට. සමාගම මොකද කරන්නේ? වැඩිම දින පහ තෝරගන්නවා. ලෝක වෙළඳපොළේ තෙල් මිල වැඩිම දින පහ තෝරගෙන ඒක ඇවරේජ් එකට මිල තීන්දුව කරා. ඇතුළේ ඇති වී තිබෙන පාඩුව කීයද? ඇති වී තිබෙන පාඩුව මිලියන 127යි. මම අහන ප්‍රශ්නේ තමයි මේක FCID එක තිබුණ මේ පරීක්ෂණේ. FCID එක මේ පරීක්ෂණේ තිබියදී ඇයි අග්‍රාමාත්‍යවරයා ඔහු ඇමතිවරයෙක් හැටියට යෝජනා කරේ? ඇයි යෝජනා කරේ කියලා මම දැනගන්න කැමතියි. ඊළඟ මංගාව තියෙනවා නැවෙන් නැවට මංගාව තියෙනවා නැවෙන් නැවට මේ තෙල්වල සිද්ධ වෙච්ච පාඩුව ගණනය කරලා මේ FCID එකේ තියෙන වார்த்தාව මේ FCID එක ෆයිල් එක මම කියන්නේ. ඊළඟ ගත්තොත්
ඔයාලා මොනවද කරන්නේ?
ඊළඟ ගත්තොත් SP සානායක අමාත්‍යවරයා
අහගන්න
කොළඹ අත හේවා එවුනු පිහිටි අංක 11 නිවස නැසීගිය වෛද්‍ය සීවා සින්නතම්බි මෙනවිය විසින් කොළඹ විශ්වවිද්‍යාල කාන්තා නේවාසිකාගාරය සඳහා අන්තිම කැමැති පත්‍රයකින් පරිත්‍යාග කළ අතර SP උසස් අධ්‍යාපන ඇමති වශයෙන් එහි වැඩි දියුණු කිරීම මුවාවෙන් මූල්‍ය අක්‍රමිකතාව සිදු කර ඇති බවත් එම විශාල නිවසේ පැවති පෞරාණික වටිනාකම් හා අධික මිල ගණන් සහිත ගෘහ උපකරණ SP ඇමතිවරයා සහ ඔහුගේ නෝනා මැදිහත් අධාල භාණ්ඩ ලොරියක පටවාගෙන ගිය බවත් අනාවරණය වී තිබෙනවා. ඒ භාණ්ඩවල වටිනාකම මිලියන 150යි. ඉතින් මේක CID එකේ තියෙන පරීක්ෂණේ. හැබැයි මේ CID එකේ මේ පරීක්ෂණේ තිබියදී අග්‍රාමාත්‍යවරයා යෝජනා කරනවා ඇමතිකමකට. මොන ඇමතිවරුද මේකෝ? තමන්ගේ යටතේ තියෙන CID එකේ පරීක්ෂණේ තියෙනවා. තමන් ගැටෙත තන FCID එකේ පරීක්ෂණ තියෙනවා. හැබැයි තමුන් වාසල යෝජනා කරනවා එයාට ඇමතිකම් දෙන්න කියලා. තමුන් වාසල කියන්නේ මේ අගමැති විශ්වාස කරන්න කියලාද? මේ අගමැති විශ්වාස කරන්න කියලා නෑ, විශ්වාසේ පළුදු වෙලා තියෙන කාගේද? 2015 ජනවාරි මාස 8 වෙනිදා ඡන්ද දීපු ජනතාවගේ. ඒගොල්ලන්ගේ පළුදු වෙලා තිබෙන්නේ. ඒ විතරක් නෙවෙයි අනුරපිය දර්ශන යාපා කණිතෙල් නීතික සංස්ථාවය අයත් රුපියල් ලක්ෂ 60ක මුදලක් යොදවා සතුස ආයතනයෙන් බහඬ මිලදීගෙන මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරට බෙදා දී ඇති බව විමර්ශනයේදී හේතු ගියා. මේ පිළිබඳව FCID එකේ පරීක්ෂණයක් තිබෙනවා. කොටුව මහේස්ත්‍රාත් අධිකරණේ කරුණු වාර්තා කරලා තිබෙනවා. දැන් ඒගොල්ලන්ට ඇමතිකම් දෙන්න කියනවා. අපි අහනවා තමුණාසලගේ. තමුණාසලා ජනවාරි මාසේ 8 වෙනිදා ජනවරමේ තිබුණද පෙබ සැප්තැම්බර් මාසේ 2 වෙනිදා වෙනකොට මාස 10කින් පස්සේ මේ දූෂිතෙන්ට ඇමතිකම් දෙන්න ඕන කියලා. තමුණාසලා මේ දූෂිතයන්ට ඇමතිකම් ලබා දුන්නා. මම අනිත් දූෂිතයන් ගැන කියන්නේ නැහැ. මම මේ කියන්න යන්නේ මේ ඇමතිකම් දීපු දූෂිතයන් ගැන. ඒ විතරක් නෙවෙයි. මෛත්‍රීපාල සිරිසේන මහත්මයා කිව්වා වේදිකාවක දිතා පැහැදිලි ලෙස කිව්වා මොකද්ද? ජනවාරි මාසේ 7 වෙනිදා 2015 අවුරුද්දේ මිලියන 312 කෝටි 301ක් ගින්නිල් වල ව්‍යාපෘතියට ලබා දුන්නා කියලා. ඒ දවස්වල පත්තරවල ප්‍රධාන ශීර්ෂ පාඨ බවට පත්ලා තිබුණා. මෛත්‍රීපාල සිරිසේන මහත්මයා වේදිකාවේදී කිව්වා ගින්නිල් වල වලට කෝටි 300ක් ලබා දී තිබෙනවා. පස්පිඩල් ලක්වත් කපලා නැහැ. සල්ලි ටික බහිරව යගිල්ල කිව්වා. කවුද එතකොට වාරි මාර්ගමති? කවුද වාරි මාර්ගමති? මේ පිළිබඳව පරීක්ෂණයක් තිබුණා FCID එකේ. FCID එක මේ ගැන පරීක්ෂණ කරමින් ගියා. කවුද ඒ වෙලාවේ වාරි මාර්ගමති? නිමල් සිරිපාල සිල්ලා. හැබැයි අග්‍රාමාත්‍යවරය යෝජනා කරනවා යටමැතිකමක් දෙන්න කියලා. තමුණාසලා කියන මේ අගමැති විශ්වාස කරන්න කියලාද? පියහනෙච්චරයි. ඒ නිසා අග්‍රාමාත්‍යවරය හැටියට දූෂිතයන් පැරණි දූෂිතයන් මම අලුතෙන් ගැන කියන්නම්. හොඳ ඒකටත් ඔය විදිහටම ඉන්න වෙලා. හරිද? ඒ කියන්නේ පැරණි දූෂිතයන් අමාත්‍ය ධූර ලබා දීම සඳහා නිර්දේශ කරා. ඒ නිසා ඒ නිර්දේශය අනුව අග්‍රාමාත්‍යවරය ජනතාවගේ විශ්වාසය පළුදු කරලා තිබෙනවා. ඊළඟ ගත්තොත් ගරු කතානායකතුමනි විකිණීම පිළිබඳව විශේෂම තමුණාසලගේ ව්‍යාපෘතිය බවට පත්ලා තිබුණා. අප රටේ ජාතික සම්පත් විකිණීම තමයි තමුණාසල ආපු දවසේ ඉඳන් නේද? ආපු දවසේ සිට මොකක් තමුණාසල උපාය මාර්ගේ නේද? මොකක් හරි දැක්කොත් විකුණන්න. මට සමහර එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු කියනවා අපේ ආසන්න ටිකක් ගෙන්න ගන්න බයයි. ඒ පොඩි කම්පැනියක් මේ කර්මාන්සාලාවක් තියෙන ඕක විකුණයි දන්නේ. ඒ කියන්නේ හරිද? ඒ කියන්නේ කොහාටවත් ගෙන්න ගන්න බයයි. හරිද? කොහාටවත් ගෙන්න ගන්න බයයි. මොකද්ද? දැක්කොත් විකුණනවා. ත්‍රිකුණාමලේ උඩින් ගිහලා තෙල් ටැංකිය ටික දැක්කේ. ත්‍රිකුණාමලේට ගිහලා නෙවෙයි. උඩින් ගිහිලා තෙල් ටැංකිය දිග දරනකොට හිතනවා ඒක විකුණන්න ඕන කියලා. හරිද? මේ මොකද්ද වෙලා තියෙන්නේ? ඒ නිසා මුළුමනින්ම මේ සම්පත් විකිණීම පිළිබඳව න්‍යාය පත්‍රයක් සකස් කරා. විශේෂයෙන්ම හම්බන්තොට වරාය විකිණීමේදී විකිණීමේ ප්‍රතිපත්ති කාගේද? විකිණීමේ ප්‍රතිපත්ති අග්‍රාමාත්‍යවරයාගේ. ඒ නිසා විකිණීමේ ප්‍රතිපත්තියට හරි විශ්වාස භංගයක් තියෙනවා. විකිණීමේ බෝකර කවුද? මලික් සමරවික්‍රම අමාත්‍යවරයා. විකිණීමේ අස්සන ගැව්වේ කවුද? දැන් කොහොමද බෝකර? හරිද? ඒ කියන්නේ විකිණීමේ අස්සන ගැව්වේ කවුද? විකිණීමේ අස්සන ගැව්වේ මහින්ද සමරසිංහ අමාත්‍යවරයා. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය හවුල් ලාණ්ඩුවේ විකිණීමේ ප්‍රතිපත්ති අග්‍රාමාත්‍යවරයාගේ විකිණීමේ බෝකර වැඩේ මලික් සමරවික්‍රම විකිණීම සඳහා අස්සන ගහන්නේ මහින්ද සමරසිංහ. ඒ විදිහටම තමන්නාසලා තෙල් ටැංකිය සංකීර්ණ පිළිබඳව. ආ ඔව්. ඒ කියන්නේ අපි මුදල් අමාත්‍යතුමා කියනවා හම්බන්තොට නෑ මම කියන්නේ මෙහෙමයි. අපි එකට එරෙහිනේ. ඒක පළදු වෙලා තියෙන විශ්වාසය. ඒකට මොකද්ද දැන්? පළවෙනි ප්‍රශ්නේ තමයි. හරි. ඒ ඔබතුමාලා හිතන් ඉන්න එක. මොකද ඔබතුමා අපෙන් අපේ ආර්ථික ප්‍රතිපත්ති අහලා නැහෙනේ. අපේ සතුරුන්ගෙන් අහලා තියෙන්නේ. සතුරු ඔය වගේ චිත්‍රයක් තමයි හදලා තියෙන්නේ. එනිසා අපි කොහොමත් කියන්නේ. මොකද මේ විකිණී එක පස්සේ කතා කරමු ඇත්තටම. මේ විකිණීම පිළිබඳව. දැන් මෙතුමා කියන්නේ විකුණන්නේ නැහැ කියලා අවුරුදු 99කට. 99ක්නේ. අවුරුදු 99කට පස්සෙත් වරාය වලින් බඩු බායිද? තමනස උපකල්පනය කරනවා. මේ ලෝකයේ තාක්ෂණය සිද්ධ වෙන ආකාරයට නේද අවුරුදු 99කට පස්සේ වරාය වල ඕන නැමේද බඩු බාන්න? අවුරුදු 99ක් මේ කවුරු ජීවත් වෙන්නේ? ඒ කාලෙම එක පවර්ලා දැම්මා චීන සමාගමකට. ඒ පවරා දැමීමේදී හරිද මේක හවුල් ලෙස කටයුතු කරා. ඒ විතරක් නෙමෙයි තෙල් ටැංකි සංකීර්ණේ. තෙල් ටැංකි සංකීර්ණේ තෙල් ටැංකි 16ක් තෙල් සංස්ථාට පවරාගෙන නවීකරණය කිරීම සඳහා අපි ස්තුතිවන්ත වෙන මොන වුණත් චන්දිම වීරක්කොඩි අමාත්‍යවරයා කැබිනට් පත්‍රිකාවක් දැම්මා 2017 අප්‍රේල් වල. ඒ කැබිනට් පත්‍රිකාව තමුන්නාසලා කැබිනට් මණ්ඩල අනුමත කරා. තෙල් ඇමතිවරයා විෂභාර අමාත්‍යවරයා හැටියට තෙල් ටැංකි වල යම් ටැංකි ප්‍රමාණය පවරගෙන තෙල් සංස්ථා විසින් නවීකරණය කරලා ඒක ඉස්සරහට ගෙන යන්න පුළුවන් කියලා කැබිනට් පත්‍රිකාවක් දැම්මා තෙල් භාර අමාත්‍යවරයා. ඒක කැබිනට් මණ්ඩල අනුමත කරා. හැබැයි කැබිනට් මණ්ඩල අනුමත කරපු කැබිනට් පත්‍රිකාවට හේව අග්‍රාමාත්‍ය කැබිනට් පත්‍රිකාවක් දැම්මා චන්දිම වීරක්කොඩි අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කොට අනුමත කොට තිබෙන කැබිනට් පත්‍රිකාව අහෝසි කිරීමේ කැබිනට් පත්‍රිකාව. ඒ එහෙම අග්‍රාමාත්‍යවරයෙක් නෙමෙයි. ඇමතිවරයා විෂයභාර ඇමතිවරයා තෙල් ටැංකි සංකීර්ණ නවීකරණය පිළිබඳව කැබිනට් පත්‍රිකාවක් දාලා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණාට පස්සේ අග්‍රාමාත්‍යවරයා කැබිනට් පත්‍රිකාවක් දානවා. ඒ කැබිනට් පත්‍රිකාව අහෝසි කිරීමේ කැබිනට් පත්‍රිකාව. IOC එකට නැවත දෙන්න. ඒක තමයි කැබිනට් පත්‍රිකාව. ඒ නිසා තමුන්වාසල මොකද කරමින් තිබෙන්නේ? තමුන්වාසල එකම සලස්ම එදිනදා ජීවත් වීම සඳහා යමක් විකුණා ජීවත් වීමේ ක්‍රමවේදයකට තල්ලු වෙලා තිබෙනවා. ඒ නිසා මේ ආර්ථික ප්‍රතිපත්තිය මේ විකිණීමේ ක්‍රියාවලිය මුළු ඒජ උරුමකාරයා සහ ඒජන්ත් ප්‍රධානම මෙහෙයුම් කරුව බවට පත් වී තිබෙන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්මයා. ඒ නිසා ඔහුට එරෙහිව මේ විශ්වාස භංගේ සාධාරණයි. හැබැයි අපි කියනවා ඒ විශ්වාස භංගෙට මේ අපි කලින් සඳහන් කරලාද කරුණ විශාල ප්‍රමාණයක් ඇතුළත් විය යුතු තිබෙනවා. ඊළඟ ඇයි මීට අපි දන්නවා මේකේ බැඳුම් කර ගනුදෙනුව කෝටි 1100යි. එක හරි ගනුදෙනුවේ ඒ මොහොතේ ඇති වී තිබෙනද අතිරේක වශයෙන් ආර්ථිකයට කරලා තියෙන බලපෑම විශාලයි. දැන් බැඳුම් කර ගනුදෙනුව සිද්ධ වෙන වෙලාවේදී ඒ කියන්නේ පෙබරවාරි මාසේ 27 වෙනිදා වෙනකොට අපේ රටේ කවරෝ හෝ කෙනෙක් බැංකුවකින් ණයක් කරන් තිබ්බනම් එක්ක බහණ්ඩක් උගස් තියලා එක්ක ව්‍යාපාරික ණයක් කරන් තිබුණනම් ඒ හැම කෙනාගේම පොලි වාරික ඉහළ ගියා. පෙබරවාරි මාසේ 27 වෙනිදාගෙන් පස්සේ කවුරු හරි බැංකුවකින් ණයක් ගත්තනම් ඒ හැම කෙනාගේම පොලි වාරික ඉහළ ගියා. ඒ නිසා මේ බැඳුම් කර ගනුදෙනුව ඒ නිශ්චිත මොහොතේ සිද්ධ වෙච්ච පාඩුවට වඩා අපේ රටේ සාමාන්‍ය ජනතාව වෙත එල්ල කරලා තිබෙන ආර්ථිකයේ පීඩනයක් අපේ රටේ ආර්ථිකයට මරු පහරක් එල්ල කොට තිබෙනවා. එනිසා මේක සාමාන්‍ය ගනුදෙනුවක් නෙවෙයි. පාලමක් ගහනකොට පාලමක් හදනකොට එකෙන් 10% කමිෂන් එකක් ගත්තොත් ඒ පාලමට බලපායි. පාලම කඩාවැටි පාලම ප්‍රමිතියෙන් තොර වෙයි. ඒ අවස්ථාවට විතරක් බලපාන ගනුදෙනුව. හැබැයි බැඳුම් කර ගනුදෙනුව මුළු ආර්ථිකෙම වෙලාගෙන මුළු ආර්ථික සෑම ක්ෂේත්‍රයකටම පැතිරෙන ගනුදෙනුව. එනිසා ගනුදෙනුවේ ප්‍රධාන චූදිතය බවට අග්‍රාමාත්‍යවරයා පත් වී තිබෙනවා. මොන අග්‍රාමාත්‍යවරයාද මේ? මේ ජනවාරි මාසයේ 8 වෙනිදා එතෙක් ජනතාව විසින් වංචාව දූෂණය නාස්තියට ඇරෙහිව ප්‍රබල මතයක් ගොඩනගා වංචාව වංචනිකයන්ට දූෂිතයන්ට දඬුවම් දෙන්නත් වංචාව දූෂණය නතර කරන්නත් දිවුරා පොරොන්දු අග්‍රාමාත්‍යවරය තමයි පෙබරවාරි මාසයේ 27 දින 50ක් ඉක්මවා යන්න කලින් මේ ගනුදෙනුවට දායක වෙන්නේ. එනිසා මේ ගනුදෙනුවට දායක වීමත් ඒ ගනුදෙනුවේ ප්‍රමාණයත් එක්කත් අග්‍රාමාත්‍යවරයාගේ විශ්වාසය මුළුමනින්ම භංග වීම පිළිබඳව අපිට මම හිතන්නේ එතන සාකච්ඡාවක් තබා ගත යුතු නැහැ. ඒ විතරක් නෙවෙයි. අර්ජුන මහේන්ද්‍රන් පිළිබඳව සමස්ත බැඳීම තිබෙන ඔහු වෙතේ ඔහු තමයි පත් කිරීම සඳහා අවශ්‍ය වෙන යෝජනාවකින් ඔහු සඳහා ඔහු තමයි පත් කරන්නේ. ඔහු තමයි අර්ජුන මහේන්ද්‍ර වෙනුවෙන් අපකරු රනිල් වික්‍රමසිංහ මහත්මයා තමයි. ඔහු තමයි අපකරු ඔහු වෙනුවෙන් දෙන. ඔහු ලංකාවේ පුරවැසියෙක් නෙවෙයි. ගනුදෙනු සිද්ධ වුණාට පස්සේ ඔහු ආරක්ෂා කරා. ඔහු ආරක්ෂා කිරීම සඳහා විශාල මෙහෙයුමක් ගියා. බැඳුම් කර කොමිසම සභාවේ වාර්තාවේ පවසා සඳහන් වී තිබෙනවා ඔහුව විශ්වාස කරමින් අග්‍රාමාත්‍යවරයා කටයුතු කරපු බවට. තප්පැහැදිලිව බැඳුම් කර කොමිසම සභා වාර්තාවේ සඳහන් වී තිබෙනවා. එනිසා මේ අර්ජුන මහේන්ද්‍රන් සහ රනිල් වික්‍රමසිංහ මහත්මයා යනු මේ ගනුදෙනුවේදී එකම කාසිය දෙපැත්ත මේක එකට පවතින එකක්. එනිසා මේ ගනුදෙනුව පිළිබඳවත් අර්ජුන මහේන්ද්‍රගේ ක්‍රියාකාරීත්වය පිළිබඳවත් කිසිසේත්ම අග්‍රාමාත්‍යවරයාට මගහැර යන්න බෑ. ඒ විතරක් නෙවෙයි මේ පාර්ලිමේන්තුවේදී අවස්ථාවක එක වෙලාවකදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරා අපි ඇහුවා ඒ වෙලාවේදී අර්ජුන මහේන්ද්‍ර සිංගප්පූරු ගියා. එතුමා මේ පාර්ලිමේන්තුවට කිව්වා බය වෙන්න එපා මඟුල් ගෙදරකට ගියේ ආපහු එනවා කිව්වා. මේ පාර්ලිමේන්තුව හන්සට් කියවල බලන්න. එතුමා එදත් වගකීම් බාරගත්තා. මොකද්ද එදත් වගකීම් බාරගත්තා? අර්ජුන මහේන්ද්‍ර සිංගප්පූරු ගියාට මඟුල් ගෙදරකට ගියේ ආපහු ගෙන්නලා දෙනවා කියලා. දැන් කො අපි අහන්නේ එච්චරයි. එනිසා අග්‍රාමාත්‍යවරයාට බැඳීමක් නැද්ද මේ අර්ජුන මහේන්ද්‍රන්ව නැවත කැඳවීම පිළිබඳව වගකීමක් නැද්ද? එනිසා ඒ විශ්වාසය පළුදු වීම සඳහා විශ්වාසය භංග වීම සඳහා හේතුවක් නොවන්නේ කෙසේද? ඔව් අපකරු බවට පත්වලා තිබුණු ඔව් වෙනුවෙන් ආරක්ෂා වෙන විශාල ප්‍රකාශ කරපු ඔව් ගෙන්වා දෙනවා යයි කියලා ප්‍රකාශ කරපු අග්‍රාමාත්‍යවරයා අද අසමත් වී තිබෙනවා නම් අද අධිකරණ විසින් රතු නියෝග නිකුත් කරලා තිබෙනවා නම් රෙඩ් නෝටිස් නියෝග නිකුත් කරලා තිබෙනවා නම් රතු දැන්වීම මේ ජාත්‍යන්තර වරෙන්දු නිකුත් කරලා තිබෙනවා නම් මොකද මේ සිද්ධ වෙලා තිබෙන්නේ? ඉතින් අග්‍රාමාත්‍යවරයාගේ විශ්වාසවන්ත මිත්‍රයා ගෙනත් දෙන්න ඕනනේ. ගෙනත් දෙන්නේ නැහැ. මම මේ කියන්නේ අර්ජුන මහේන්ද්‍රන්ගේ පලායාමක් නෙවෙයි මේක. මේ දෙදෙනාම සලසුම් කොට අර්ජුන මහේන්ද්‍රන් සැඟවීමක්. අර්ජුන මහේන්ද්‍රන් අධිකරණ කමුට හිමි ඉදිරිපත් වීම ජනාධිපති කොමිසම් සභාව හමුවේ දිගහැරණු කරුණු වලට වඩා වැඩි කරුණු ප්‍රමාණයක් දිගහැරන බව අපි විශ්වාස කරනවා. එනිසා සැඟවී අර්ජුන මහේන්ද්‍රගේ සැඟවීමේ අවශ්‍යතාවය තිබෙන්නේ අර්ජුන මහේන්ද්‍රට පමණක් නෙවෙයි. අපි විශ්වාස කරනවා අග්‍රාමාත්‍යවරයාටත් අර්ජුන මහේන්ද්‍ර සැඟවා තිබීමේ අවශ්‍යතාවයක් තිබෙනවා. එයි එසේ අවශ්‍යතාවයක් නැත්නම් අර්ජුන මහේන්ද්‍රන් කැඳවා ගත යුතුයි. ඇයි සැඟවෙන්න ඉඩ ලබා දී තිබෙන්නේ? ඇයි සැඟවෙන්න අවස්ථාව ලබා දී තිබෙන්නේ? අර්ජුන මහේන්ද්‍ර විසින් අධිකරණ ඉදිරිපත් කළාද කරුණු වලදී? මොකද ඔහු බැඳුම් කරේ නොකියා කිව්වා.
ගරු විපක්ෂ සමිතියට තව විනාඩි 5ක් තියෙනවා ප්‍රතිපද.
ඒකේ බැඳුම් කර ගනුදෙනුද ඔහු? ඔව් බැඳුම් කර ගනුදෙනු නොකියා කිව්වා. මේ ප්‍රශ්න කළ යුත්තේ මගෙන් නෙවෙයි අග්‍රාමාත්‍යවරයාගෙන් කියලා. සයිතා පැහැදිලි ලෙස බැඳුම් කර කොමිසම හමුවෙන අර්ජුන මහේන්ද්‍ර අග්‍රාමාත්‍යවරයා ඒවට පිළිතුරු ලබා දිය යුතු කියන උත්තරේ ලබා දී තිබෙනවා. බැඳුම් කර කොමිසම හමුවේ එසේ කීප අර්ජුන මහේන්ද්‍ර අධිකරණ කමුවේ කෙසේ කියයි. ඔහුගේ ඔහුට තොණ්ඩුව වැටෙන ඔව් හිරවීමට ලක් වෙන අවස්ථාවේදී මේ කරුණ මේට වඩා වැඩියෙන් එලිදරව් වෙනවා. එනිසා ගනුදෙනුව පවණක් නෙවෙයි චූදිතයා අර්ජුන මහේන්ද්‍රන් ආරක්ෂා කරන්නත් ඔහු සංගවා තබන්නත් මේ කරලාද මෙහෙවුම පිළිබඳව මේ පාර්ලිමේන්තුව විතරක් නෙමෙයි රටේ ජනතාවගේ අග්‍රාමාත්‍යවරයා පිළිබඳව විශ්වාසය භංග වී තිබෙනවා. ඒ විතරක් නෙවෙයි විශාල ලෙස චෝදනාවන්ට ලක් වී තිබෙන අමාත්‍යවරු ගණනාවක් ඉන්නවා. ප්‍රාඩෝ රත වංචාවන් නිදි රේගුවේ මා කියන්නේ පරණ හිටපු අමාත්‍යවරයෙක් පිළිබඳව රේගුවේ සිද්ධ වෙච්ච ගනුදෙනුවලදී කරුංගා ගනුදෙනුවලදී මේ ආදී විශාල ගනුදෙනු ප්‍රමාණයකට හවුල් වෙච්ච අමාත්‍යවරු ඉන්නවා. ඒතර මම අහනවා වංචාව දූෂණය නතර කිරීම තේමාව කරගත් අග්‍රාමාත්‍යවරයාට තමන්ගේ ඇමති මණ්ඩලයේ අමාත්‍යවරු තමන් ඉදිරිපිට තමන් දැනුවත්ව වංචාවේ දූෂණය යෙදෙනකොට අහක බලාගැනීමේ අයිතියක් තිබෙනවා. ඒ නිසා පැරණි දූෂිතයන් ආරක්ෂා කිරීම පමණක් නෙවෙයි අලුත් දූෂිතයන් නිර්මාණය කිරීම. ඒ දූෂිතයන්ට නිදැල්ලේ වංචා දූෂණය යෙදීම සඳහා ඉඩකඩ ලබා දීමක් පිළිබඳව අග්‍රාමාත්‍යවරයාගේ විශ්වාසය පළුදු වෙනවා. ඒ නිසා මම හිතනවා තව දුරටත් අග්‍රාමාත්‍යවරයා මේ තනතුරේ දැරීම සුදුසු නොවේ කියන එක අපි විශ්වාස කරනවා. ඒ විශ්වාසය මත තමයි අපි මෙම විශ්වාස බංගෙට ඡන්දේ ලබා දෙන්නේ සහාය ප්‍රකාශ කරලා. හැබැයි ඒ වගේම ඒක පිටුපස තිබෙන දේශපාලන වමනාවත් අපි දන්නවා. ඒක පිටුපස තිබෙන දේශපාලන වමනා කවරෙද්ද? විවිධ පන්නේ වමනාවන් තිබෙනවා. එක කණ්ඩායමක් ඉන්නවා. අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීම හරහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සුළුතර ආණ්ඩුවක් හැදේවි. ඉතත් මාසයක් දෙකක් ඇතුළත ඒ සුළුතර ආණ්ඩුව හොල්ලා තමන්ට යලි අමාත්‍ය ධූර තුල වාඩි විය හැකි කියන වරප්‍රසාද අහිමිවීම තනතුරු අහිමිවීම නිසා මාස 3ක් විශ්වෝපයෙන් වේදනාවෙන් ඉන්න කණ්ඩායමගේ උවමනාවක් මේක අස්සේ තියෙනවා. ඒක අපි දන්නවා. ඒ විතරක් නෙවෙයි තව විශාල ප්‍රමාණයක් ඉන්නවා වංචා දූෂණ පිළිබඳව. ආණ්ඩුවක් හැටියට නින්ද්‍රාශීලව සිටියේදී පවා එම නිලධාරීන් විශාල කාර්යභාරයක් කරලා යම් නඩු ප්‍රමාණයක් පවර්ලා තිබෙනවා. අන්නේ නඩු පිළිබඳව බයනුත් ඉන්නවා කට්ටිය. ඒ නඩු පිළිබඳව බයෙන් ඉන්නවා කට්ටිය. මොකද ඒ තා පැහැදිලි නඩු. ගරු කතානායකතුමනි තමන්ගේ හත ඒ කියන්නේ මහජනයාගේ මුදල් වියදම් කරලා නිවාස සංකීර්ණ හදලා තමන්ගේ හතර වර්ගයට නිවාස බෙදනවනะ. ඒක 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 කොහෙද? ඒක දූෂණයක් නෙවෙයිද? ඒ පිළිබඳව ජනාධිපති විමර්ශන කොමිසම සභාවේ වාර්තාවක් තිබෙනවා. ඒ පිළිබඳව අල්ලස් කොමිසමෙන් නඩුවක් තිබෙනවා. ඒහා අනුබද්ධිත කරුණු පිළිබඳව FCID කෙනෙක් නඩුවක් තියෙනවා. බිය වෙන්න ඕන අයගොල්ලෝ. ඒක අපි දන්නවා බිය වෙන බව. ඒ විතරක් නෙවෙයි නේද? පාස්පෝර්ට් දෙකයි නෝනට තුනයි උපන් දින හතරයි එක එක සැරයක් 70 ඉපදිලා ඊළඟ අවුරුද්ද 67 ඉපදිලා තව අවුරුද්දක 71 ඉපදිලා මහ ප්‍රක්‍මයක් දන්නෙත් නෑ. එක දවසක එක එක උපන්න සාතික 70 ඊළඟ උපන්න සාතික 67 ඊළඟ උපන්න සාතික 71 දරුවගේ එක උපන්න සාතිකයක් තාත්තා 67 අනිත් උපන්න සාතික තාත්තා 70 මේ තරම් මජර විකෘති මානසික සයිතය ඉන්නවා. අපි දන්නවා ඒගොල්ලන්ටත් ඒගොල්ලන්ටත් ඕනකම තිබෙනවා මෙවැනි විශ්වාස භංගයක්. හරිද? මේකෙන් සිද්ධ වෙලා තිබෙනවා. ඒ විතරක් නෑ වාහන තමන්ගේ පක්ෂයාගේ වාහන තමන්ගේ පක්ෂය නිමල් පේමවංශ මන් දැක පහුගදා ජනාධි පළාත් පාලන ඡන්දේදී නිමල් පේමවංශ පළාත් පාලන ඡන්දේදී මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ දූෂණ විරෝධී බලකණුවක් වෙලා කවුද නිමල් පේමවංශ තමන් ගාව තිබුණු කැප් රටේ තමන්ගේ නෝනගේ නමට කුලියට දීලා තමන් කුලිය අරගෙන තමන් පැද්දා තේරුණාද දන්නේ කල්පනා කරලා බල තමන්ගේ කැප් රටේ නෝනගේ නමට ලියලා නෝනගේ නමින් නෝනගේ කැප් රටේ මහත්තයා කුලියට අරගෙන මහත්තයා කුලියත් අරගෙන වාහනේ යනවා අමාත්‍යංශ සල්ලි ගන්නවා මොන දේශප්‍රේමින්ද මේගොල්ලෝ මොන දේශප්‍රේමින්ද අපි අපි කැතයි කියන්නේ ලැජ්ජයි අපිටම අපිටම ලැජ්ජයි කියන්නේ මේ ඒ විතරද කල්පනා කරලා බලන්න ජනාධිපති ලේකම් කාර්යාලේ වාහනයක් කුලියට දෙනවා ජනාධිපති ලේකම් කාර්යාලේ වාහනේ කුලියට දෙන පස්සේ කුලිය ගන්නවා කුලිය අරගෙන නෝනගේ ගිනිමෙ දා ගන්නවා ඉතින් ඒක සිද්ධ වෙලා තිබෙනේ ඒගොල්ලෝ තමයි ජාතික සංවිධායකවරු ඒ නිසා ඒගොල්ලෝ බියට පත් වෙලා තිබෙනවා එනිසා ඒගොල්ලන්ට අවශ්‍ය වී තිබෙනවා යම් ප්‍රමාණයකට තමන්ගේ නඩු ක්‍රියාවලිය අඩාල කරගන්න නඩු ක්‍රියාව තමන්ගේ නඩු ක්‍රියාවලිය අඩාල කර ගැනීම වෙනුවෙන් අනිවාර්ය ලෙස මෛත්‍රීපාල සිරිසේන මහත්මයා දුර්වල කරලා ද පාලනයකට පරිවාස තත්වයකට යටත් කරන්න
ගරු සංවිධායකතුමා ඔබතුමා කාලේ ඉවරයි නම් විනාමයි
හරි
ආදුනේ මෙච්චර කාලේ ලබා
දෙනවා
එන්දා විනාඩි 20ක් තියෙනවා එතන
ඒ නිසා ඉතත් පැහැදිලි ලෙස ඒ අයට මේ පිළිබඳව බයක් තිබෙනවා අපි දන්නවා. ඒ නිසා ඒ අය කලබල වෙන එක පිළිබඳව අපිට ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලෝ කලබල විය යුතු තිබෙනවා. ඒ විතරක් නෙවෙයි. ගරු සභාපතිතුමනි මම අහන්න කැමති විශේෂයෙන්ම මල්වානේ නිවාසි. දැන් අපි දන්නවා විශාල ලෙස කඳවුරු දෙකක් තිබෙනවා. එකක් ගෝඨාභය කල්ලිය අනිත් එක බැසිල් කල්ලිය. බැසිල් කල්ලිය මේක යම් ප්‍රමාණයක නිහිට වෙලා
තියෙනවා. මොකද ගරු මන්ත්‍රීතුමා?
ඇයි ඒ බැසිල් කල්ලිය විශාල ප්‍රමාණයක්.
අර ගරු මාන්තේතුමනි බාධා කරනවා නෙවෙයි. ඔබතුමා නම් කියනවා නම් හොඳයි. මොකද නැත්තම් වැරදි වැටහීම් ඇති වෙන්න පුළුවන්.
හොඳයි හොඳයි හොඳයි.
බොහොම හොඳයි. මම දැක්කා අර්ජුන ඇලෝ සිජස් දුරකතන නාමාවලිය හෙක්ට අප්පුවාම කියලා නමක් තිබ්බා. ඔව් මම කියන පොඩකින්ද? කලබල වෙන්න එපා. හෙක්ට අප්පුවාම කියලා ඒකේ නමක් තිබුණා. නම් කියන්න කිව්වනේ. ඉතින් මට්ටක් කුලිය ගුදමත් දිම්මා කියලා තව නමක් තිබ්බා හෙක්ට අප්පුවාම කියලා. හරිද? ඇද්ද? තවනද?
නෑ
මේ නම් කියන්න ඕන කිපු නිසා. ඉතින් මම මේ කියමින් ඉන්නේ. මම හරිද? මම මේ කියමින් ඉන්නේ. තවනද? හරි ඒ නතර කරගමු හරි එහෙනම් මම කියන්න හදන මොකද්ද විශේෂයෙන්ම ගත්තොත් කරු කතානායකතුමනි මේ කඳවුර එක කඳවුරක් රනිල් වික්‍රමසිංහ මහත්තයාට සමීපව කටයුතු කරමින් තිබෙනවා විශේෂයෙන්ම
මොකද්ද
මම මගේ නම නෙමෙයි මම කියන්නේ
ආ හොඳයි යයි
හැමතිගේ නම කියන්නේ
ආ රයිට් හොඳයි
මගේ නම නෙමෙයි
හරි කමක්
නැහැ ඔබතුමාගේ නම නෙවෙයි දෙව්වේ ඉතින් ඕක තමයි ගරු කතානායකතුමනි ආණ්ඩුවට වෙලා තියෙන විපරිත තත්ත්වය ඕක තමයි ඒ කියන්නේ මෙච්චර හොඳට කියද්දි නම දන්නේ නැතුව හොරුවල්্লাইද ඈ මෙච්චර හොඳට කියද්දි නම හොයාගන්න බැරි නම් මෙච්චර හොඳට කියද්දි නම හොයාගන්න බැරි නම් ඕගොල්ලෝ අල්্লাইද හොරු ඕක තමයි වෙලා තියෙන්නේ ඕක තමයි දන්නේ නැහැ දන්නේ නැහැ තමයි තමුන් වහන්සේලා හරිද ඔව් දැන් අධිකරණ නැමැති තහනව කවුද කියලා අපි හරිද දැන් අධිකරණ නැමැති තපෙන් අහනවා සමහර විට අධිකරණ නැමැති තමයි මේ හැවිල්ල කවුද කියලා කියන්න ඕන අධිකරණ නැමැති අපෙන් අහනවා කවුද කියලා දැන් ඒක තමයි ප්‍රශ්නේ හරිද ඒ නිසා මම කියමින් ඉන්නේ විශේෂයෙන්ම බැසිල් රාජපක්ෂ එතකොට එයා මේගොල්ලෝ බේරෙන්නේ කොහොමද මම දැනගන්න කැමති බේරෙන්නේ කොහොමද මල්වානේ ඉඩම මාලිගාවක් වගේ ගෙයක් ඔරුතට පාර ගෙවල් බ්‍රවුන් සිල් වල අක්කරේක ඉඩම පවර ගත්තද දන්නේ ඔබතුමා මොකද්ද තරුණ සම එකකට පවර ගන්නවා කියලා කියන්නේ බොරු කෙරෙන්නේ නැහැ මොකවත් කරෙන්නේ නැහැ මතක තබා ගන්න මට මතකයි ඒ ඉඩම මංගල සමරුවර අමාත්‍යවරයා කිව්වා තරුණ කටයුතු පිළිබඳ ව්‍යාපෘතියකට ඒ ඉඩම පවර ගන්නවා කියලා ඇයි අක්කරේක ඉඩමක් තියෙන මාතර බ්‍රවුන් සිල් වල අයිතිකාරයෙක් නැහැ දැන් අයිතිකාරයෙක් නැති ඉඩම් තියෙනවා අයිතිකාරයන්ට ගෙවල් තියෙනවා ඔරුතට පාර ගෙවල් තියෙනවා හැබැයි බැසිල්ලා නිදල්ලා ඉන්න කොහමද ඉන්නේ අපි දැනගන්න කැමති කොහමද ඉන්නේ හැබැයි නැවත රනිල් වික්‍රමසිංහ මහත්තයා කල්පනා කරනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බෙදන්න ඉස්සෙල්ලා කඳවුරම ආරක්ෂා කරා දැන් කල්පනා කරනවා කඳවුර බෙදන්න පුළුවන් බැසිල් ගෝටා කියලා ඕක තමයි දැන් සලස්ම ඉතින් ඕක දැන් ඇතිතරම් පාඩම් ඉගෙනගෙන තියෙන්නේ තමුන්වාස හිතනවාද මේ බෙදීම හරහා නැවත නැවත ආරක්ෂා කරලා බෙදීම හරහා දේශපාලන කරන්න යුක්ති සහගත අයිතියක් තියෙනවද තමන්ගේ අගමැතිකම රැකගන්න තමන්ගේ ඡන්ද ප්‍රමාණ වැඩ කරන්න අනිත් පක්ෂ දුර්වල කරලා කඩලා දේශපාලන තියාගන්න එක නෙවෙයි තමුන්වහන්සේලා දේශපාලන ඉන්න පුළුවන් දිගු කාලයක් ලෙස ජනවාරි මාසයේ 8 වෙනිදා ජනවරමත් එක්ක ගනුදෙනු කරානං ඒ ජනවරමට යටත්ව කටයුතු කරානං තමුන්වහන්සේලා දේශපාලන ඉන්න පුළුවන් හැබැයි තමුන්වහන්සේලා දේශපාලන පැවැත්මම හදලා තිබෙන්නේ යටි ඩීල් යටි ගේම් මරා ඉතින් යටි ඩීල් යටි ගේම් මරා හදන දේශපාලනේ අසරණ භාවයට අද තමුන්වහන්සේලා පත් වෙලා තිබෙනවා ඊළඟ ගත්තොත් විශේෂයෙන්ම ජනාධිපතිවරයාගේ භූමිකාව ගරු කතානායකතුමනි අපි ඉතා පැහැදිලිව දන්නවා මේ විශ්වාසභංගයේ ඕපපාතික එකක් නෙවෙයි මේ විශ්වාසභංගයේ පළමු කොටම කරලියට ගෙනාවේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මොකද මුළු මැතිවරණ ව්‍යාපාරේ පුරාවටම ඔහුගේ ප්‍රකාශයන් ඡන්ද ව්‍යාපාරෙම මෙහෙව්වේ යලි එකට ආණ්ඩුවක් තියාගන්න බැරි පන්නේ මැතිවරණ ව්‍යාපාරයක් ඔහු මෙහෙව්වා ඔහු ජනවාරි මාසේ 10 වෙනිදාකින් පස්සේ අනිවාර්ය ලෙස ඔහුගේ ප්‍රකාශම් බවට පත් වී තිබුණේ වෙන ආණ්ඩුවක් හදන බව. හැබැයි ඔහු අපේ අනපේක්ෂිත ප්‍රතිඵලයක් ඔහුට ලැබුණා. ඔහු අපේක්ෂා නොකරලද ප්‍රතිඵලයක් ඔහුට ලැබුණා. ඒ නිසා ඔහු යම් ප්‍රමාණයකට උත්සාහ කරා අග්‍රාමාත්‍යවරයා ඉවත් වෙන්න කියන චෝදනා යෝජනාව කරා. ඉල්ලීමක් කරා ඔබ ඉවත් වෙන්න ඔබට තේරෙන්නේ නැද්ද මේ ජනතාවගේ ජනවරම? ඒ නිසා මේ ඡන්ද ප්‍රතිඵලයේ හරය තේරෙන්නේ නැද්ද කරුණා කරලා අයින් වෙන්න කිව්වා. අයින් වෙන්න කියලා අසාර්ථක වුණාට පස්සේ අයින් කිරීම සඳහා උත්සාහයක් දැරුවා. නීතිපති පාර්ලිමේන්තුවෙන් ඇහුවා 10 වෙනි සංශෝධනය අනුව ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍යවරයා අයින් කරන්න පුළුවන්ද කියලා. ඒකත් අසාර්ථක වුණා. ඊට පස්සේ අයින් කිරීම සඳහා මෙහෙයුමක් දියත් කරා. ඒ මෙහෙයුම මෑත ලංකා දේශපාලන ඉතිහාසයේ අතිනත ගත හැකි පන්නේ නරකම පන්නේ දේශපාලන ගනුදෙනුවකට යන්න උත්සාහ කරා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා. ඔහු මුළුමනින්ම එදා ජනවරම පාවා දෙමින් මේ කිසිසේත්ම රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ ගනුදෙනුව පිළිබඳව ඒක අපේ විවේචනයේ තියෙනවා බඳුන් කර ගනුදෙනුව පිළිබඳව ආර්ථික කඩාවැට්ටීම් පිළිබඳව නුවරදී ඒ ගැටුම්කාරී තත්ත්වය සමනය කිරීමට අසමත් වීම පිළිබඳව සහ තවත් කරුණු ගොඩක් තිබෙනවා හැබැයි මේ විශ්වාසභංගය ගෙන එන පාර්ශ්ව තිබුණේ වෙන දේශපාලන අරමුණක් ඒ දේශපාලන අරමුණේ ප්‍රධාන මෙහෙයුම්කරුවා බවට පත්ුනේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා එනිසා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා තමන්ගේ දේශපාලන පැවැත්ම වෙනුවෙන් මුළුමනින්ම ජනවරමට එරෙහිව කටයුතු කරමින් තිබුණා ජනාධිපතිවරයාගේ අනුදැනුම මත ක්‍රියාත්මක වෙච්ච ඒවා හැබැයි ඒ නිසා මේ වංචනිකයන් ආරක්ෂා කිරීම ක්‍රියාවලියේදී මෛත්‍රීපාල සිරිසේන මහත්මයා එකපසකත් රනිල් වික්‍රමසිංහ මහත්තයා තව පසකත් ඉඳගෙන මේ වංචනිකයන් ආරක්ෂා කිරීමේ ක්‍රියාවලිය ඉදිරියටම ගෙන යමින් තිබුණා. ඒ නිසා ඉතා පැහැදිලි ලෙස අද මේ ජනවරමක ජනවාරි මාසයේ 8 වෙනිදා මුළු ජනවරමම අග්‍රාමාත්‍යවරයාත් මෛත්‍රීපාල සිරිසේන මහත්මයාත් එය පාවාදී ඒකට එරෙහිව පිටුපා කටයුතු කරමින් තිබෙනවා. ඒ නිසා දැන් රටේ යළි හදන්න හදන්නේ මොකද්ද? සාමාන්‍ය ප්‍රජාතන්ත්‍රවාදය අගයන පිරිස්වලට සාමාන්‍යයෙන් යහපාලනයක් අපේක්ෂා කරන ජනතාවට හදන බය මොකද්ද? තමුන්වහන්සේලා හැම වෙලාවම හදන බය අනේ අග්‍රාමාත්‍යරට මොකක් කර හරි කරන්න එපා. නැවත රාජපක්ෂලා නැගිටි. ඉතින් රාජපක්ෂලා බිල්ල තමයි මේ පෙන්වන්න හදන්නේ රටට. මුළු අවුරුදු තුනම රාජපක්ෂලා වර්ධනය වෙන්න ආරක්ෂා වෙන්න මුළු මොනින්ම ඉඩකඩ හදා දීලා තීරණාත්මක තැනකදී අපිට කියනවා මේ රාජපක්ෂලා යලි නැගිටි. ඔයගොල්ලෝ රාජපක්ෂලත් එක්ක හිට ගන්නවද? අපි නෙවෙයි හිටගත්තේ රාජපක්ෂලත් එක්ක මුළු අවුරුදු තුනම හිටගත්තේ ඔයගොල්ලෝ. ඔයගොල්ලෝ තමයි මුළු අවුරුදු තුනම හිටගෙන තියෙන්නේ. මං කියන්නේ හෙටත් හිට ගන්නවා. මම කියන්නේ හෙටත් හිට ගන්නවා. තමුන්වහන්සේලා එහෙමයි. ඒ නිසා මොකද්ද කරලා තිබෙන්නේ? ඒ බිල්ල තවදුරටත් මේ රට වළංගු නැහැ. අද රාජපක්ෂලා ඒ ක්‍රියාකාරීත්වය පිළිබඳ විවේචනයක් අපිට බරපතල සිදු වුණා. ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳව විශේෂම කරු කතානායකතුමනි ඝාතනයන් පිළිබඳව මොකද්ද ගතු ක්‍රියාමාර්ග? ලසන්ත වික්‍රමතුංග ඝාතනය කරනවා. සමහර අය කියනවා මගේ හොඳ මිතුරා කියනවා. මාත් එක්ක තමයි අන්තිම දුරකතන ඇමතුමාවේ කියනවා. ලසන්ත වික්‍රමතුංග කාර්යක යනකොට ලසන්ත වික්‍රමතුංග කාර්යක යනකොට බයිසිකලයක් පිටිපස්සෙන් එනවා කියලා කෝල් එක දුන්නේ මට තමයි කියලා කියන ඇමතිවරු. එහෙම ඇමතිවරු ඉන්නවා මේකේ. නේද? අන්තිම හැබැයි මොකද වෙන්නේ? ඝාතනය වුණාට පස්සේ ඝාතකයන් අත්අඩංගුවට ගැනීම සඳහා ඒ පරීක්ෂණ තුළ වලට තමුන්වහන්සේලා දීපු දායකත්වය මොකද්ද? තාජුදීන් ඝාතනයේදී තාජුදීන් ඝාතනය වෙලා තිබෙනවා. පරීක්ෂණ ඉස්සරහට යනවා. අත්අඩංගුවට ගැනීම සිද්ධ වෙනවා. නැවත යට යනවා. ඒවා එක එක මොහොතේ දේශපාලන ජිමික් බවට පත් වී තිබෙනවා. දේශපාලන උවමනාව සඳහා උඩ එනවා යට එනවා. මාධ්‍ය ආයතන ගණනාවකට පහර දීලා තිබෙනවා. මාධ්‍ය ආයතන ගණනාවකට පහර දීලා තිබෙනවා. සිරසටගේ පහර දුන්නා. ඒකට පැමිණිල්ලක් තිබෙනවා. සියතර පහර දුන්නා. ඒකට පැමිණිල්ලක් තියෙනවා. අධ්‍යාරක්ෂක කලාප ඉරුදින කාර්යාලය ගිනි තිබ්බා රාජගිරියේ. ඒකට පැමිණිල්ලක් තිබෙනවා. මම දැනගෙන කැමති ඒ පැමිණිලි වල ඒ පරීක්ෂණ තත්ත්වය කුමක්ද? තමුනාසල හිතන දේ කාලයේ වෙලිතලා විසි යට කරන්න පුළුවන් කියලා. මාධ්‍ය ආයතන ගිනි තිබ්බා. මාධ්‍ය වේදින් ඝාතනය කරා. මාධ්‍ය වේදින් ගතපය කැඩුවා. පොතල ජයන්ත ගතපය කැඩුවා. ඒ පිළිබඳව පැමිණිල්ලක් තියෙනවා පොලිසියේ. මොකද විභාග කරපු කරුණු? තමුනාසල ළඟ දැනගන්න කැමති. ඒ විතරක් නෙවෙයි කිත්නවර්ගේ කිත්නවර්ට පහර දුන්නා කෝ ඒ පිළිබඳ තියෙන පරීක්ෂණ පැමිණිලි තියෙන පොලිසියේ. ඒ විතරක් නෙවෙයි උපාලි තෙන්නකෝන්ට ඒ කාලේ නේෂන් පත්‍රයේ කතුරු ඒ උපාලි තෙන්නකෝන්ට පහර දුන්නා කෝ ඒ පිළිබඳ තියෙන පරීක්ෂණ. එනිසා මේ කිසිවකට ඝාතනයන් පිළිබඳව ඒ වෙලාවේ ජනතාවට එල්ල වී තිබෙන මර්ධනීය ක්‍රියාමාර්ග පිළිබඳව තමුන්වහන්සේලා පියවරක් ගත්තේ නැහැ. යුද්ධය අවසන් වෙලා කරු කතානායකතුමනි 2012 වසරේදී දෙලා 2012 වෙනකොට අපි උත්සාහ කරා යාපනයේ දේශපාලන කරන්න. යාපන අපේ පූර්ණ කාලීන සහෝදරවරිය. අපේ හිටියා ඉතාමත් දක්ෂ තරුණෙක් හිටියා ලලිත්. නේ ලලිත්ගේ කෑල්ල ලලිත් කියන දෙමළ සහෝදරයා. ඒ වගේම එහ අපිට යාපනයේ ක්‍රියාකාරී විට කුගන් කියන දෙමළ සහෝදරයා. අපේ පක්ෂ දේශපාලන ප්‍රශ්නයක් සවුන් අපේ දේශපාලන යම් ප්‍රමාණයක දුරස් වුණා. හැබැයි වුන් දුරස් වුණත් දේශපාලන කරා යාපනයේ වීරරාජු ලලිත් වීරරාජු සහෝදරයා. ඒගොල්ලෝ ඒ දේශපාලන කරා යාපනයේ 2012 යුද්ධය අවසන් වී තිබෙනවා. හැබැයි වුන් දේශපාලන කරපු වරදට පැහැරගෙන ගිහිල්ලා අද අතුරුදහන් වී තිබෙනවා. මොකද සිදුුණේ කියලානේ. ඇයි ලසන්ත ගැන අඩුම තරමේ පත්තරවලවත් ලියවෙනවා. ඒ ලොකු මාධ්‍ය වේදි නිසා. තාජුදීන් ගැන කියවෙනවා අඩුම තරමේ ලොකු රගර් ක්‍රීඩකයෙක් නිසා. හැබැයි ලලිත් කුගල්ලා ගැන කියවෙන්නේවත් නැහැ. අඩුම තරමේ මම කියන්නේ මේ යුද්ධ කාලේ සාධාරණ කරන්නද කියලා. හැබැයි යුද්ධෙන් පස්සේ 2012 වසරේ මේ පෙරහැර ගැනීම සිද්ධ වුණේ යාපනයේදී. යාපනය කරු කතානායකතුමනි යුද්ධයෙන් පස්සේ තිබුණු තත්ත්වය ඇල්පෙනත්තක් වැටුණත් හමුදා බුද්ධයන් සිල්දාරියකට ඇහෙන තත්ත්වයට තමයි හමුදාවේ එළලා තිබුණේ. යුද්ධයෙන් පස්සේ දන්නවා හිටපු හමුදාපත්තුමා මොකද යුද්ධයෙන් පස්සේ යලි එල්ටීඩී සන්නන්ද ව්‍යාපාරයක් යලි ක්‍රියාකාරකම් පැන නැගී කියලා හැම අස්සක් මුලක් නෑරම බුද්ධයන්ස යොදවලා තිබුණා. හැබැයි බුද්ධයන්ස නිලධාරීන්ට කිසිසේත්ම ඔවුන්ගේ අවබෝධයකින් තොරව ඔවුන්ට සැඟවීමකින් තොරව ලලිත් සහ කුගන් පැහැරගෙන යන්න බෑ. හැබැයි පැහැරගෙන ගියා. මම ආන තමුන්වහන්සේලා පරීක්ෂණ මොකද්ද කරේ? අපේ හඳුන් නැති මන්ත්‍රීතුමා යාපනය ගියා දේශපාලන කරන්න. හමුදාව හැම ගහක් ගන්න මෙලලා තියෙන කාලේ යාපනය ගිහලා ගේ දේශපාලන කරන්න ගිහිල්ලා පහර දීලා ඔළුව පැලුවා. ඒ පිළිබඳ පරීක්ෂණ පැමිණිලි තියෙන පොතේ පොත්වලට විතර සීමා වුණා. තමුන්වහන්සේලා මේ මර්ධනකාරී ප්‍රජාතන්ත්‍ර විරෝධී මේ ත්‍රාඩයන්ට මිනිමරුවන් තමුන්වහන්සේලා රකවරණය දුන්නා. මතක තබා ගන්න. තමුන්වහන්සේලා ආරක්ෂා කරා. තමුන්වා ඔව් විශේෂයෙන්ම මේ සයිටම් එකේ සීඔගේ ප්‍රශ්න අපි දැක්කා. තමුන්වහන්සේලා කොහොමද හැසිරුනේ? කොහොමද හැසිරුනේ? ඔහු විසින් ඔහුට සැලසුම්කට බෝම්බ ගහගත්තු බව එළිදරව් වී තිබෙනවා. සැලසුම්න සබෝම්බ ගහගත්තු බව එළිදරව් වී තිබෙනුත් පරීක්ෂණේ නැහැ. බෝම්බ ගහපු කෙනත් එළියේ, සීඔත් එළියේ. තමුන්වහන්සේලා ගුවමනා වලනේ කුමන්ත්‍රකාරී ලෙස කිනියාවි පාවිච්චි කරන්න බෝම්බ ගහන්න ඉඩකඩ හදලා දීලා තිබෙනවා. ඒ නිසා ඝාතකයන් ආරක්ෂා කරනවා, මිනිමරුවන් ආරක්ෂා කරනවා, පරීක්ෂණ අඩාල කරනවා. තමුන්වහන්සේලාගේ විශ්වාසය පළුදු වෙලා නැද්ද? තමුන්වහන්සේලා කියන්නේ විශ්වාසයේ ශක්තිමත් වෙලා කියලාද? විශ්වාසය මුළුමනින්ම පළුදු වෙලා තිබෙන්නේ. ඒ නිසා තමුන්වහන්සේලා හරිනම් ජනතා විනිශ්චය කරන ජනතා විනිශ්චය සභාවක් හැමුවේ තමුන්වහන්සේලාගේ නඩුව අහන්න ඕන මේ කරපු අපරාධෙට. ගරු කතානායකතුමනි, ජනවාරි මාසේ 8 වෙනිදා අය ලංකාවේ කවදාවත් ඉතිහාසය හැදින්නේ නැහැ, මතක තබා ගන්න. යලි ජනවාරි මාසේ 8ක් හැදින්නේ නැහැ. ජනවාරි මාසේ 8 වෙනිදා වෙන දේශපාලන ක්‍රියාමාර්ගවලට තිබුණු වළංගුතාවය අතද නැති කරලා තිබෙනවා. ඒක දේශපාලන ක්‍රියාමාර්ගයක් හැටියට ගත්තොත් ඉතාමත් ප්‍රගතිගාමි ක්‍රියාමාර්ගයක්. එක එක පරස්පර මතයන් තියෙන කණ්ඩායම් එකතු වෙලා තමන් තෝරා ගන්න ලද දේශපාලන ක්‍රියාමාර්ග කීපයකට පමණක් එකඟතාවයකට එනවා. ඒ පොදු අපේක්ෂකයෙක් කියන සංකල්පය ඇවිල්ලා කරු කතානායකතුමනි, ජනාධිපති ධූරයේ හදපු 82 මැතිවරණදී පොදු අපේක්ෂක පිළිවන් සාකච්ඡාව ආවා. කරගන්න බැරි වුණා. 89 මංගල සමරුවා මාතුමා කිව්වා 89 දී පොදු අපේක්ෂක පිළිවන් සාකච්ඡාව ආවා. කරගන්න බැරි වුණා. 2010 දී පොදු අපේක්ෂක පිළිවන් සාකච්ඡාව අපි ආවා. නමුත් ජයග්‍රහණය කරගන්න බැරි වුණා. හැබැයි 2015 පොදු අපේක්ෂකයත් ආවා. ජයග්‍රහණය කරගන්න පුළුවන්කම ලැබුණා. ඒවා අපේ රටේ දේශපාලන ඉතාමත් වැදගත් අවස්ථාවක්. ඒ වැදගත් අවස්ථාව වල වටිනාකම, ඒ වැදගත් අවස්ථාව වල තියෙන බර රැකෙන්නේ, ඒ වැදගත් අවස්ථාවේ පත් වෙන පාලකයා ඒ අවස්ථාවට නිසි ගෞරවය සහ වටිනාකම දුන්නොත් විතරයි. ඒ නිසා තවදුරටත් ජනවාරි 8 වෙනිදා පන්නේ ක්‍රියාමාර්ග, ජනවාරි 8 වෙනිදා පන්නේ ක්‍රියාමාර්ග අවලංගු වෙච්ච තත්වයක් අද නිර්මාණය කරලා තිබුණා තමුන්වහන්සේලා. ඇයි ඒ? තමුන්වහන්සේලා මුළුමනින්ම එක පාවලා දීලා තිබෙනවා. ඒ නිසා ජනවාරි මන්දක ලක්ෂ 60ක ජනතාවක් ඉන්නෝගේ 62ක ලක්ෂ 60ක ජනතා 62ක ජනතාවගේ ජනවරමට මුළුමනින්ම පිටුපාලා මේ අග්‍රාමාත්‍යවරයාත් මේ ජනාධිපතිවරයා ඉතා දැනුවත් සැලසුම් සාගතව එම ජනවරමට පිටුපාලා තමුන්වහන්සේලාට තව කියන්න පුළුවන්ද අපිට ලක්ෂ 62ක ජනවරමක් තියෙනෝ කියලා? එහෙම ජනවරම රඳාපවතින්නේ නැහැ. ජනවරම රඳාපවතින්නේ ජනවරමත් එක්ක සමගාමීව. ඒ ජනවරමත් එක්ක එකට බැඳිලා ගැටෙන්නේ නැතුව වර්ධනය ගමන් කරා නම් තමයි. හැබැයි මුළු අවුරුදු 3ම ගමන් කරේ තමුන්වහන්සේලා ජනවරමත් එක්ක ගැටෙමින්. ඒ නිසා දේශපාලනික වශයෙන් අද අපේ රට විශාල අරාජකත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. අති විශාල අරාජකත්වයක්. අපි දේශපාලන ව්‍යාපාරයකට අපි කවුරුවත් රටක මෙවැනි දේශපාලන අරාජකත්වයක් අපේක්ෂා කරන්නේ නැහැ. අධිකරණ පද්ධතියේ නඩු ඇහෙන විදිහ අපි දැකලා තිබෙනවා. කොහොමද ඒව නඩු ඇහෙන්නේ? කොහොමද නඩු ඇහෙන්නේ? ගරු කතානායකතුමනි, කවුරු හරි අත්අඩංගුවට ගත්තට පස්සේ අත්අඩංගුවට ගැනීම හරිද කියලා හරිද වැරදිද කියලා විභාග කිරීමේ බලය තියෙනවා අධිකරණයට. ඒකයි ඒකයි ඒගොල්ලන්ට පැවරී තිබෙන බලය. කවුරු හරි අත්අඩංගුවට ගත්තට පස්සේ අත්අඩංගුවට ගැනීම හරිද කියලා හරිද වැරදිද කියලා විභාග කරන්න. හැබැයි අපේ රට අද අධිකරණ තියෙන මොකද්ද? අත්අඩංගුවට ගැනීම වැළැක්වීම සඳහා පරීක්ෂණ ක්‍රියාවලිය. අත්අඩංගුවට ගන්නවා කියලා කියන්නේ පරීක්ෂණ ක්‍රියාවලිය කොටස. හැබැයි පරීක්ෂණ ක්‍රියාවලියට විනිශ්චයක දෙන කෙනා බාධා කරමින් තිබෙනවා. එවැනි තත්ත්වයක් නිර්මාණය වුණේ මොකක් නිසාද? එවැනි තත්ත්වයක් නිර්මාණය වුණේ වැනෙන පණ නැති ජනවරමට පිටපාපු ජනබලයක් නැති අරාජිකත්වය සහිත පාලනයක්. ඒ පාලනය මුළුමනින්ම මේ සංස්ථා අකර්මණ්‍ය කරලා තිබෙනවා. අද පොලිස් නිලධාරි පොලිස් දෙපාර්තමේන්තුව කඩාවැටලා තිබෙනවා.
ගරු මධ්‍යස්ථතාව විනාඩි 5ක් තියෙනවා.
නීතිපති දෙපාර්තමේන්තුව කඩාවැටලා තිබෙනවා. මුළු අරාජිකත්වයක් නිර්මාණය වෙලා තියෙනවා අපේ රටේ දේශපාලනේ. අමාත්‍ය ලේකම් අමාත්‍යංශ ලේකම්වරේ නියෝගයක් පිළිපදින්න තත්ත්වයකට අවිල තිබෙනවා. පොලිසිය නිලධාරියෙක් වගකීම සහිත කටයුතු කරත් ගන්න බය වෙලා තිබෙනවා. FCID එක නිලධාරීන් තමන්ගේ ජීවිතේ පිළිම තර්ජනයකට මුහුණ දෙන්න තිබෙනවා. නීතිපති දෙපාර්තමේන්තුව නිලධාරීන් ඉතාමත් දක්ෂ නිලධාරීන්. ඒගොල්ලෝ විශාල කාර්යභාරයක් කරන මේ වැඩ කටයුත්තේදී. හැබැයි ඔවුන් භීතියට පත් කරලා තිබෙනවා. තමුන්නාසයගේ දේශපාලනේ දාදු කෙලීම, තමුන්නාසයගේ දේශපාලනේ සූදුව නිසා මේ රටේ වැදගත් වැදගත් මධ්‍යස්ථාන පවා අරාජිකත්වයට පත් කර තිබෙනවා. එනිසා අවසන් වශයෙන් මේ රටේ මේ ඇතිකොට තිබෙන දේශපාලන අරාජිකත්වය කිසිවක් සිදු නොවන තත්ත්වයකට තමුන්වහන්සේලා වග කියන්න ඕනකම තිබෙනවා. ඒ නිසා මේ අග්‍රාමාත්‍යවරයාත් මේ ජනාධිපතිවරයාත් මේක එක සමානයි. සමහර විට එක කරුණකදී ජනාධිපතිවරයා වැඩි බරක් එනවා, අග්‍රාමාත්‍යවරයාට අඩු බරක් එනවා. තව කරුණකදී අග්‍රාමාත්‍යවරයාට වැඩි බරක් එනවා, ජනාධිපතිවරයාට අඩු බරක් එනවා. කෙසේ වුවත් මේ දෙදෙනා එක ලෙස ජනවාරි මාසයේ 8 වෙනිදා ජනවරම පාවා දී තිබෙනවා. මේ දෙදෙනා එක ලෙස ජනවාරි මාසයේ 8 වෙනිදා ජනතාවට දැන එකඟතාවයෙන් බිඳවට්ටා තිබෙනවා. මේ දෙදෙනා එක ලෙස එකට ගැසී මේ රටේ දේශපාලන අරාජිකත්වයක් නිර්මාණය කර තිබෙනවා. ඒ නිසා අපි ගරු කතානායකතුමා අපි කියන්නේ එවැනි දේශපාලන අරාජිකත්වයක් සහිත පාලනයක් තව දුරටත් අග්‍රාමාත්‍යවරයා අගමැති පුටුව ආරක්ෂා කර ගැනීමෙන් පහව යන්නේ නැහැ. අග්‍රාමාත්‍යවර අගමැති පුටුවේ වාඩිවීම එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු කල්පනා කරන වැති අපිත් එහෙම හිතනවා. අපිට කමක් නැහැ. ඔයගලගේ අභ්‍යන්තර ප්‍රශ්න. අපිට මන්ද කරේක මන්ත්‍රීවරේ කතා කරන විශ්වාස භංගෙ වෙනුවෙන් ප්‍රධාන දේ කතා කර මේ සතියේ රනිල් වික්‍රමසිංහ මහත්තයා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුත්ගේ අතින් අල්ලනවලු. හිනා වෙනවලු. අනේ අපිට නම් වැඩක් නැහැ. ඔයගොල්ලෝත් රණ්ඩුණත් එකයි හිනා වුණත් එක අපිට මොකෝ? අපිට ඒව අදාළ නැහැ. ඒගොල්ලන්ට වැඩි වටිනාකම් දෙන අපිට වැඩක් නැහැ. ඕගොල්ලන්ගේ නායකයා ඕගොල්ලන්ට මොන විදියට සලකනවද? මොන විදියට ඕගොල්ලන්ගේ නායකයා ඕගොල්ලන් එක ජීවත් වෙනවද කියන ඕගොල්ලන්ගේ වැඩක්. ඒක අපේ වැඩක් නෙවෙයි. හැබැයි අපි කල්පනා කරන්නේ රටේ වැඩේ. පක්ෂදී නායක හැසිරෙන්නේ කොහොමද? ඈ මේ විශ්වාස භංගේ නිසා මන්දක විශ්වාස භංගේ ජයග්‍රහණ වෙලක්. විශ්වාස භංගේ එක ජයග්‍රහණයක් තමයි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුත් එක්ක රනිල් වික්‍රමසිංහ මහත්තයා කිට්ටුවෙන් වැඩ කරන්න හදනවා. අපිට මොකෝ? ඒවට විශ්වාස භංග ගේන්න ඕන. ඒවා විශ්වාස තව කියන විශ්වාස භංගේ තව ජයග්‍රහණ තුනෙන් දෙක නැතිවීමලු. කොහොමත් මේකට තුනෙන් දෙක තිබ්බ නැහැ. 106යි 106යි ශ්‍රී ලංකාවේ 39යි 145යි තිබ්බේ. හරිද? කොහොමත් තුනෙන් දෙක තිබ්බ නැහැ. මේක ජයග්‍රහණයක් ලු තුනෙන් දෙක හොසු වීම නැහැ. ආ ඒකත් එක දැම්ම. ආ හා හා හරි ලස්සනයි. ඕක තමයි ඒගොල්ලෝ හැමදාම සීන වෙමි. ඒ කියන්නේ මේගොල්ලෝ හැමදාම ඉතා පැහැදිලිව වංචනිකයන් ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් නඩු වලින් මගහරවා ගැනීම වෙනුවෙන් ඉතාමත් හොඳ සමීප ගනුදෙනු තියාගෙන ඉන්න අතර ඉතාමත් සමීප ගනුදෙනු අහලා බලන්න එක්සත් ජාතික පක්ෂ ගෝඨාභය කණ්ඩායමේ මේ පොහොට්ටුවේ පොද ගෝඨාභය කණ්ඩායමෙන් අහලා බලන්න ගෝඨාභය කණ්ඩායම කියනවා බැසිල් ආරක්ෂා කරනවා බැසිල් නඩු ඔක්කොම බේරලා දීලා තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා මැදින් ඇත්තලා රනිල් වික්‍රමසිංහ මහත්තයා බැසිල් රාජපක්ෂ මහත්තයාට එකඟ වෙලා තිනවා රාජපක්ෂ පවුල බේරලා දෙන බව ඒකනේ කියන්නේ එහෙම කියලා අපිට ඩීල් කියනවා. මොකද්ද මේ? එලිය හැමුණාම මම තමයි ඔක් කියන්නේ අපිට ඕගොල්ලෝ. ඈ ඒවා අපි දැන් නොදන්නව නෙවෙයි. තමුනාසල අපිට කියනවනේ. බැසිල් සහ රනිල් වික්‍රමසිංහ මහත්තයාට එකඟතාවයක් තියෙනවා. පවුලේ නඩු බේරලා දෙන බව එකඟ වෙලා තිනවා. අපේ නඩු තමයි නඩු. අරව නඩු නෙවෙයිලු. ඒවනේ අපිට කියන්නේ. දැන් එහෙම කියමින් අපිට කියනවා. එනිසා තමුනාසල තමයි තමුනාසලගේ ආරක්ෂාව තමුනාසල නඩු බේරගෙන වෙනුවෙන් ඉතාමත් ශක්තිමත් බැඳීම් ඩීල් තියෙන කණ්ඩායමක් තමයි මේ. ගරු කතා නැතුන අපි අපිට දේශපාලන ස්ථාවරය අපි හැඟීම් වලට හෝ එකිනෙකා පුද්ගලයා මත පදනම් දේශපාලන කරන ව්‍යාපාරයක් නෙවෙයි. අපේ දේශපාලන ව්‍යාපාරය අපි ජනවාරි මාසයේ 8 වෙනිදා ජනවරම පිළිබඳව ඒ ජනතාවගේ අපේක්ෂාවන් පිළිබඳව හැඟීමක් තිබෙන දේශපාලන ව්‍යාපාරය. ඒ නිසා තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ විශ්වාස භංගය ජනවාරි මාසයේ 8 වෙනිදා ජනවරමටත් එක්ක සමපාතයි.
දැන් අවසන් කරන්න ගරු මන්ත්‍රීතුමා.
ඒ ජනවරමේ සිතුම් පැතුම් මුවමනාවන් මේ විශ්වාස භංගය ඇතුළත් වී තිබෙනවා. ඒ ජනවරම අපි නියෝජනය කරමින් තමයි අපි මේකට සහය දෙන්නේ. ඒ වගේම මම දැක්ක විවිධ කටකතා ගොඩනගමින් තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ කොහොම කරයිද? ජනතා විමුක්ති පෙරමුණ ගොඩක් දන්නේ නැති අය. ජනතා විමුක්ති පෙරමුණ අපි 6 දෙනා හිටගත්තුත් එකට ඉඳගත්තුත් එකට මතක තබා ගන්න. ඒ විතරක් හොඳට මතක තබා. ඒ නිසා ඉතා පැහැදිලි ලෙස අපේ මන්ත්‍රී කණ්ඩායම මේ විශ්වාස භංගයට සහාය ප්‍රකාශයට පත් කරමින් විශේෂයෙන්ම අග්‍රාමාත්‍යවරයා මේ රටේ අරාජකත්වය පත් කිරීම ජාතිවාදය වර්ධනය කරන්න ඉඩ හැරීම වංචනිකයන් ආරක්ෂා කිරීම වංචාවේ යෙදීම මේ ආර්ථිකය කඩාවැට්ටීම ගොවි ජනතාවගේ ධීවර ජනතාවගේ අපේක්ෂාවන් බිඳවැට්ටීම ආදී කරුණු ගණනාවකින් විශ්වාසය පළුදු කොටගෙන තිබෙනවා. ඒ නිසා මේ විශ්වාස භංගයට අපේ සහාය ලබා දෙන බව ප්‍රකාශ කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි.